සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තදමිනාපි විජානාත යතාමේ දං නිදස්සිතං චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතං ගෝයිති විස්සුතෝ සෝයසං පරමං පත්තෝ මාතං ගෝයං සුදුල්ලබං ආගංචුං තස්සු පට්ඨානං කත්තියා බ්‍රාහ්මනා බහු සෝ දේවයාන මාරුයිහ විරජං සෝ මහාපතං කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකූපගෝ අහු නනං ජාති නිවාරේසි බ්‍රහ්මලෝකූපපත්තියාති.
ශ්‍රද්ධාවන්ත පිංගතුනි, තුන් ලෝකහාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයෙහි නියත භාවයට පත්වී බුද්ධත්වය සඳහා මහා ප්‍රනිධාන වශයෙන් පාරමී පුරාගෙනෙන සමයෙහි අධ්‍යක්ඛා වූ ජීවතුනා වූ විශේෂ ජාතකයක් තමයි අද මාතෘකා වශයෙන් තබා ගන්න. උන්වහන්සේ ඒ ජාතකයේදී ජීවිතයේදී මාතංග පණ්ඩිතයෝ නමින් ප්‍රකට වුණා. කසීරට බරණැස් නුවර විතරක් නෙවෙයි, මුළු ජම්බුද්වීපයෙහිම මහා බ්‍රහ්මයා ලෙස සලකනු ලැබුවා. එතුමියගේ බිරිඳ ප්‍රජාපතිය බ්‍රහ්ම ප්‍රජාපති නමින් නම් කරනු ලැබුවා. පුත්‍ර රත්නයත් මහත් වූ පූජාවට සත්කාරයට භාජනය වුණා. වසල සූත්‍රාන්ත දේශනාව අවසානයේදී නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මුනා වසලෝ හෝති කම්මුනා හෝති බ්‍රාහ්මනෝ කියන මේ ධර්ම පාඨය සනාථ කිරීම වශයෙන් තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව මේ මාතංග පණ්ඩිතයන් සාක්ෂ්‍ය කොටගෙන තමයි මිනිස්සෙකු පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ ස්වකීය ක්‍රියාවෙන් බවත් ජාතියෙන් නොවන බවත් දේශනා කරන්නට යෙදුණි. තාම ලස්සන කතා ප්‍රවෘත්තියක්. ඒ කතා ප්‍රවෘත්තියෙන් මහා බෝධිසත්වයන් වහන්සේ තුළ පැවිති උදාර අධ්‍යාසයන් සහ උදාර සේවයන් ප්‍රකට කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කතා ප්‍රවෘත්තිය ශ්‍රවණය කිරීමෙන් අප සෑම දෙනාම අපේ సంతාන තුළ මහත් වූ ආධ්‍යාසයක් ඇති කර ගැනීමට සුදුසුයි. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ මීට වර්ෂ 9කට කලින් අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අපාචාර්ය උත්තම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සම්මානනීය අනුනායක දුරන්දර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන ධජ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක මහෝපාධ්‍යාය නා වූ යනි අරිය ධම්මා විධාන අනුනායක මහා ස්වාමින් වහන්සේගේ ගුණානුස්මරණ පින්කමක් ලෙසයි. හරියටම මීර්ෂ වර්ෂ 9කට කලින් අපවත් වී වදාලා වූ ලොකු ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් තමයි මේ දේශනාව සිදු කරවන්නේ. හැම වර්ෂයකම වගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දිලු දිසානායක මැතිනියගේ ආරාධනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ කුසලානිසංස බලයෙන් නා වූ යනේ ලොකු ස්වාමින් වහන්සේ ඉන්නා වූ තැනකින් දිව්‍ය බ්‍රහ්මාත්ම භාවයක සිට මේ කුසලයේ අනුමෝදන් වීමෙන් තමන් වහන්සේගේ මහත් වූ පාරමී පුණ්‍ය සම්භාරයට තවත් තුටුපඳුරක් ලෙස මේ කුසල එකතු කර ගනිත්වා යම් දවසක මහාපෘථවිය ගිගුම් දෙමින් සර්වඥතාක් ඥාන ප්‍රතිලාභයෙන් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගනිත්වා කියන හිත අපි ඇති කරගමු. ඒ වගේම මේ ධර්ම දේශනාවට ආරාධනා කරන දිලෝ දිසානායක මෙතනියගේ තේ පවුලේ හැම දිනාගේමත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ද වේවා. ප්‍රාර්ථනීය පරිද්දෙන් මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවනත් වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම විවට්ටගාමිනී කුසලයක්ම වේවා කියන හිතෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, මීට බොහෝ කාලයකට ප්‍රථමයෙන් කාසි නට බරණැස් නුවර මහා බෝධිසත්වයන් වහන්සේ ඉතාම පහත් වූ කුලයක උප්පත්තිය ලැබුවා. එතුමා සෝපාක කියන කුලෙහි චණ්ඩාලය කුලස්ථාන උප්පත්තිය ලැබුවේ. සෝපාක කියලා කියන එකේ තේරුම තමයි, සමහර තැන්වල සපාක කියලා දක්වලා තියෙනවා. සෝපාක කියලා කියන්නේ බලුමස් අනුභව කරපු කුලයක් කියන එකයි. ඉතාම පහත් වූ කුලයක්. මේ චණ්ඩාල ගෝත්‍රයේ අය, කුලෙහි අය ඒ කාලේදී ගමනබ්බිමනක් යනකොට උසස් කුලවන්තයන්ගේ ඇහි ගැටෙන්නේ නැතිව, ස්පර්ශ වෙන්නේ නැතුව තමයි ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා එතුමා අතින් ගණ්ඩියක් නැත්තම් යම් සද්දේ නිපදවන උපකරණයක් අරගෙන තමයි යන්නේ. ඒකට පහර දිදී මම චණ්ඩාලයේ ලෙස ප්‍රකාශ කරමින්, දකින දකින අයට වඳිමින්, ඉතාම නීච මනසින් තමයි ගමන් කරන්නේ. ඒක නේද සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගුණ දක්වන තැන තථාගතයන් වහන්සේ දේශනා කරේ, චණ්ඩාල පුත්තෝ යථා නගරං පවිට්ටෝ නීච මනෝ චරති කපාලහත්තෝ. රහතන් වහන්සේලාගේ මාන තද්දයක් නැණි, ඒ නිසා පාත්‍රය අරගෙන කපාලේ අරගෙන හරියට චණ්ඩාල පුත්‍රේ කපාලයක් අරගෙන නගරයට යනවා වගේ තමයි පාත්‍රය අරගෙන රහතන් වහන්සේලා පිණුසිඟා හැසිරෙන්නේ, විශේෂයෙන් සාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙපළ. ඉතින් මේ මාතංග පඬිතයොත් ඥානවන්තයෙක් නිසා තමයි පඬිත කියලා හඳුන්වන්නේ. මහා බෝධිසත්වවරු කවර ආත්ම භාවයක ඉපදුනත් තියුණු නොවන ඇති උත්තමයෝ. මොකද හේතුව භාවිත වාසනා ඇති, කුසල වාසනා ඇති නිසා තමන් වහන්සේලා සසර ඒ හුරුව දිනු කරලා තියෙනවා ඥානෙට. ඉතින් මේ මාතංග පඬිතුයෝ තමන්ට ඒ කුලයෙන් හිමිවෙච්ච තැන තේරුම් අරගෙන ඒ සමාජ සම්මතයන්ට ගරු කරමින් පිටුපාන්නේ නැතිව ඉතාම පහත් ලෙස නීච මනසින් යුක්තව හැසිරෙනවා. ඒ කාලයේහි ඒ බරණැස් නුවර සිටු ගෙදර දියණියක් උපන්නා 40 කෝටියක් විතර ධනෙ තියෙන පවුලක එතුමිය ඉතාම මාන තදයෙන් යුක්තයි. මානත් තද්දයි. ඒ මානත් තද්ද ඒ කාන්තාව දකින දකින තමන්ග විවාහ කරගන්න එන හැමෝට මොනවා හරි අඩුවක් දෝෂයක් කියලා ඔවුන් පිටත් කර හරිනවා. ඉතින් ඒ වගේම එතුමියගේ අදහසක් තිබුණා, උසස් වටින දේවල් දකිනකොට තමයි යහපත. මේ චණ්ඩාලයන් වගේ තා පහත් කුලවලු පන්න අය ඉන්න අය දකිනකොට තමන්ට අවමංගල්‍ය නැත්තං අයහපත පිණිස පේ පවතිනවා කියලා දර්ශනයක් එතුමියට තිබුණා. ඉතින් එතුමිය මාස දෙවරකට සැරයක් උයන් කෙළිය පිණිස යනවා. එහෙම යනකොට එක දවසක් මේ පිරිස එක්ක තමන්ගේ පරිවාර ජනයක් යනකොට මහා බෝධිසත්වයෝ එතනින් පිටියක් ගමන් කරනවා. ඒ ගෙඩියට පහර දෙමින් සද්දේ පිට කරමි, මම චණ්ඩාලෙක් ඉවත් වෙන්න ස්වාමීනි කියලා මිනිස්සුන්ට ප්‍රකාශ කරලා තමයි යන්නේ. ඔවුන්ගේ ඇඟ ගැටෙන්නේ නැහැ, ඔවුන්ව ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ දිට්ඨ මංගලිකා කියලා කියන්නේ එතුමිය විශ්වාස කරා මංගල්‍ය අවමංගල්‍ය යහපත අයහපත සිද්ධවන්නේ අපි දකින දේවල් අනුව. එහෙම ඉන්නවනේ දිට්ඨ මංගලික, සුත මංගලික, මුත මංගලික කියලා. ඉතින් ඒතකොට මෙතුමිය මේ දැකීම මාත්‍රයෙන් දකින දේවල් අනුව තමයි අපේ වාසනාව සිද්ධ වෙන්නේ කියන අදහස දරපු කෙනෙක්. ඉතින් මෙතුමිය ඒ ගන්ටි පහර නැත්තම් ශබ්දය බහලා ඒ තමන්ගේ දෝලාවේ ඒ සානිය නැත්තං කර්ටන් එක එරෙද්ද පෑත් කරලා බැලුවා කවුද කියලා. ඒ වෙලාවේ දුටුවා ඉතාම චණ්ඩාල ගෝත්‍රේ ඉතාම වැරහිලි වගේ ඇඳගෙන නිල් පාට රෙද්දක් ඇඳගෙන හිටපු පහත් කුලවන්තෙක්. ඇව කවුද මේ කියලා. ඒ වෙලාවේදී ඒ පරිවාර ජනයා කිව්වා චණ්ඩාලෙක් කියලා. මෙතුමිය බොහොම අප්‍රසාදයට පත් වෙලා චණ්ඩාලෙක් මේ දැසින් දැක්කා, ඒ නිසා මගේ මුළු ගමනම අසාර්ථකයි කියලා හිතලා කෙල ගහලා කිව්වා ආපහු යන්නට ඕනේ. ඇස් දෙක හොදගත්තා වතුරෙන්, කට හේදුවා ඒ වචනේ කියපු නිසා. සෑ ආපහු හැරිලා ගියා. මෙතුමිය ඒ උයන් කෙලියට කාලෙන් කාලට යනකොට ගොඩාක් පිරිසට ලාභ තියෙනවා. සුරාපානය කරන්න, මස් අනුභව කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා බොහෝ දෙනා සූදානමින් හිටියා. නමුත් දිට්ට මංගලික එන කියන පණිවිඩය ලැබිලා තිබුණේ. පණිවිඩය ඒ නමුත් එතුමිය පැමිණියේ නැහැ. මේ කට්ටියව මොකද හේතුව? එතකොට කිව්වා අර චණ්ඩාලයෙක් දැකලා, මාතංග කියන චණ්ඩාලයා දැකලා එතුමිය ආපසු හැරිලා ගියා. මේ මිනිස්සු මොකද කරේ? සුරාසනුන් එකතු වෙලා මාතංග හොයාගෙන ගියා. ගිහිලා හැමෝ ගැහුවා, ගල් මුගුරු වලින් පහර දුන්නා, ධන හිස්වලට ගැහුවා, වැලමිටට ගැහුවා, දරුණු ලෙස හානි කරලා කුණු ගොඩක් උඩ දාලා ගියා මැරුණා කියලා හිතලා. ඉතින් ටික වෙලාවකින් මහා බෝධිසත්වය සිහිය ලැබුවා. ඒ වෙලාවේදී එතුමා කල්පනා කරනවා, මොකක් නිසාද මට මේ විපත වුණේ? ඇයි මට මෙහෙම ගැහුවේ? එතුමාට කල්පනා වුණා, අර දිට්ට මංගලිකාව මාව දැකලා එතුමිය කරපු විප්‍රකාරය නිසා තමයි මේක වුණේ. මම කිසිදු වරදක් කරේ නැහැ. මම කුලය අනුව මට හිමි විදියටයි හැසිරුනේ. මම සද්ද කරමින් තමයි ආවේ, මාව අල්ලන්ට එපා, ලං වෙන්නට එපා, මම චණ්ඩාලෙක් කියන එක. එතුමිය දුරේ ඉඳලා දැකලා එතුමියගේ මතය අනුව හැරිලා ගියා. එතුමියගේ මේ මතිමතාන්තරය අනුව තමයි මට මේ මිනිස්සුන්ගේ මේ විපත සිද්ධ වුණේ. ඒ නිසා එතුමිය කල්පනා කළා, මම පුරුෂයෙක් නම් අනිවාර්යෙන් මේ කරපු අසාධාරණයට යමක් මං කරනවා. මේ දිට්ට මංගලිකාව අරගෙන තමයි මම පහුබහින්නේ. එතුමා හිතලා ඒ දිට්ට මංගලිකාවගේ සිටු ගෙදර ඉදිරියට ගියා. ඉදිරියට ගිහිල්ලා ඒ මිදුලේ වැතිරුණා. මිදුලේ නිදාගත්තා. අදිෂ්ඨාන කළා, කීවා, මම දිට්ට මංගලිකාව ලැබුණොත් පිටත් වෙන්නේ නැහැ. ඉතින් මෙතුමාව කවුරුත් අල්ලන්නටත් කැමති නැහැ. ඒ වගේම පිරූ පාරමී යති මහා බෝධිසත්වරේක්. ඒ නිසා කවුරුත් ඉවත් කරන්නත් සමර්ථ නැහැ. ඉතින් මෙතුමිය ඇහුවම කිව්වා, මොකද අවශ්‍යතාවය? මට දිට්ට මංගලිකාව ඕනේ කිව්වා. දෙමාපියෝ දෙදෙනා මේ චණ්ඩාලයේ ගේදර ඉස්සරහා ඉන්නවා කියලා දැනගෙන පොඩි මුදලක් මාසකයක් විතර වගේ පොඩි මුදලක් දීලා යවන්නට පිටත් කරහැද. කිව්වා, නෑ අවශ්‍ය නෑ, මට ඕනේ දිට්ට මංගලික. කහවණුවක් දෙන්න බෑ කිව්වා. කොච්චර ධනෙ දෙන්න හැදුවත් බෑ කියලා කිව්වා. ඒ වෙලාවේ ඒ කාලේ පින්වතුනි දඹදිව යම් චාරිත්‍රයක් තිබුණා. මොකද්ද ඒ චාරිත්‍රය? යම් කිසි නිවසක නැත්නම් ගර්භයේ කාමරයක නිවසක කාමරයක් ඉදිරියේ චණ්ඩාලයෙක් මිය ගියොත් ඒ කාමරේ වාසය කරන සියලු දෙනාම චණ්ඩාල කුලයට යනවා. ගෙදර මැදෙහි කවුරු හරි මිය ගියොත් ඒ වෙලාවේදී ඒ ගෙදර ඉන්න සියලු දෙනාම චණ්ඩාල කුලයට පත් වෙනවා. ගෙදර ద్వාරෙහි මැරුණොත් ඒ ගෙදරයි දෙපැත්තේ තියෙන ගෙවල් දෙකේ කියන ගෙවල් තුනේම පිරිස චණ්ඩාල කුලයට මාරු වෙනවා. ගෙදර මිදුලේ මැරුණොත් දකුණු පැත්තට ගෙවල් 7කුත් වම් පැත්තට ගෙවල් 7කුත් මේ ගෙවල් සියල්ලෙහිම මිනිස්සු කියන ගෙවල් 15ක මිනිස්සු චණ්ඩාල කුලයට යනවා. ඉතින් මේක දැක්කම මේ නිවසේ පිරිසත් බොහොම කම්පාවටපත් වුණා. අසල්වාසිනුත් කම්පාවටපත්. ඒ වෙලාවේදී පියතුමා ඉස්සලාම කල්පනා කරලා, අපිව විනාශ කරන්න කැමති කෙනෙක් ඉක්මනටම ඇවිල්ලා මේ චණ්ඩාලය මරන්න පුළුවන් අපේ නිවස ඉදිරියේ. ඒතර අපි ඔක්කොම චණ්ඩාල කුලයට යනවා. ඒ නිසා ඉක්මනට ආරක්ෂාව සැලසුවා, කාටවත් හානි කරන්න බැරි වෙන්න. ආහාර පාන දුන්නා. ඒ කිසිවක් බාරගත්තේ නැහැ බෝධිසත්වයෝ. දැඩි අදිෂ්ඨානයකින් හිටියා. තමන්ට වෙච්ච අසාධාරණයට මම ඒ දේ කරගන්නවා කියලා. ඊට දින 6-5 යනකොට අසල්වාසිනුත් කලබල වෙන්න පටන් ගත්තා. මොකද හේතුව? ඒ කාලේ ඒ තමන්ගේ කුලයෙන් පහතට වැටෙනවා කියලා කියන්නේ මරණය වගේ සිද්ධියක්. මුළු ජීවිත කාලයම ඊට පස්සේ ඒක ඒ தත්ත්වේ ඉන්නට ඕනේ. ඒ නිසා මේ අසල්වාසින් කීවා, ඔබගේ කටයුතු අපිට දාලා නැහැ. අපිට බෑ චණ්ඩාල කුලයට යන්න. මේ දුවව දෙන්න. ඉතින් අම්මා තාත්තාට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඔවුන් ගෙදර ඇදගෙන වැටෙනවා. ඒ කියන්නේ අඬ හිටියා. ඒ වෙලාව අසල්වාසින් ගෙවල් 6කම ඒ ගෙවල් පිරිස මිනිස්සු ඇවිල්ලා, දෙපැත්තේ ගෙවල් වල මිනිස්සු ඇවිල්ලා මොකද කරේ? ඒ දිට්ට මංජලිකාවගේ සියලු ආභරණ ගලවලා හොඳ වස්ත්‍රයෙන් කියලා නිල් වස්ත්‍රයක් ඇඟ බැඳලා එතුමියව ගිහිල්ලා ඒ චණ්ඩාල බෝධිසත්වයන්ට ලබා දුන්නා. ඒ වෙලාවේදී එතුමිය කියනවා, ස්වාමිය නැගිටින්න අපි යමු කියලා. ඒක නෑ නෑ, මට ස්වාමියා කියනවා, ආර්යෝ කියලා කතා කරන්නට ඕන. ඒ මාන්නේ බිඳින්නට කරපු දේ. ඊට පස්සේ කිව්වා, මට නැගිටින්නට බෑ. ඔබගේ පුරුෂයෝ මට පහර දීලා මම නැගිටින්න බැරි තැනට පත් කරා. ඊනාට කොහොම හරි එතුමියව නැගිටවන්න යනකොටම බෝධිසත්වය පෙරිලා කිව්වා, මේ මට මේ දිට්ට මංගලිකා පහර දෙනවා. ඊට පස්සේ මොකද වුනේ? ඒ බෝධිසත්වයන් කිව්වා, මාව කරේ තියන් යන්නට ඕනේ. දිට්ට මංගලිකා මොකද කරේ? මෙතුමාව කලේ තියාගෙන ගියා. කොහෙටද එක්ක යන්න ඕනේ කිව්වා. බහි නගරයට, නගරයෙන් බාහිරට එක්ක යන්නට ඕනේ. එක්කන් ගියා. කිව්වේ නෑ වසන ස්ථානේ. ඒසාව කොහෙද වසන ස්ථානේ? ඔයා දකුණු පැත්තට යන්න. මේ විදිහට ඒ මුළු නගරයේ පුරාවටම බෝධිසත්වයන් වහන්සේව කරේ තියාගෙන දිට්ඨ මංගලිකාවල වැවිද්දා. එහෙම ඇවිදිනකොට මිනිස්සු උසුළු විසුළු කරන්නට පටන් ගත්තා. හැමෝම කිව්වා මේ ඔබ නිසා විතරයි මෙතුමියගේ මානේ බිඳුනේ. ඒ තරම් මානාධික කෙනෙක්. ඔබම තමයි මෙහිගේ මානේ බිඳින්නට සමර්ථ කියලා. ඉතින් හැම දිනම උසුළු විසුළු මැදේ ගිහිල්ලා අවසානයේදී හම්බලින් ආවරණය කරපු ගේක තමයි බෝධිසත්වයෝ වාසය කරේ. ඒ ගේ නිවසට ගියා. මේ නිවසට ගියාට බෝසතාණන් වහන්සේ මෙතුමියගේ මානේ බිඳ හෙළුවා. තමන්ට වෙච්ච අසාධාරණයට ඒ කිව්වොත් එහෙම ඒ වාරුව ගත්තා. ඒ කියන්නේ වාරුව කියලා කියන්නේ ඒකට ඒ කරපු දෙයට අසාධාරණයට කටයුතු සිද්ධ කළා. නමුත් එතුමාට මෙතුමිය ගැන ලොකු අනුකම්පාවක් තිබුණා. එතුමා කල්පනා එතුමා ඒ නිසා මෙතුමිය සමග සංවාසය හෙදුන්නේ නැහැ. සංවාසය හෙදුන්නේ නැහැ. ජාති සම්භේදයට ගියා. මොකද මෙතුමිය බ්‍රාහ්මණ කුලේ, තමන් චණ්ඩාල කුලේ. ඒ නිසා එතුමියට ඒකෙන් හානියක් වෙනවා කියලා දැනගෙන සමාජ වශයෙන් ගත්තම එතුමිය සමග සංවාසය දුන්නේ නැහැ නිවසේ හිටියට. ඊට පස්සේ එතුමා කල්පනා කරනවා මේ දිට්ඨ මංගලිකාව ඉතාම ධනවත් සුරූපී කාන්තාවක්. මේ ඉතාම යසග්ගපත් පාත්වලා හිට බොහෝ දෙනා එතුමියගේ හිත අත ගන්නට සූදානමින් හිටියා. නමුත් මම නිසා එතුමියට මේ සියලු යසසින් එතුමිය පිරිහුණා. දැන් චණ්ඩාල ගමකට ඇවිල්ලා කාත් කවුරුවත් බලන්නේ නැති මේ සම් ගෙදරක දැන් මට කටයුතු කරමින් මට උපස්ථාන කරමින් ඉන්නවා. මෙතුමිය මම ලාභග්ග යසග්ග භාවයට පත් කරන්නට ඕනේ. මම මෙතුමිය උසස් කරන්නට ඕනේ. මෙතුමිය සක්කා සත්කාර සම්මාන ලබා දෙන්නට ඕනේ කියන අනුකම්පා හිත ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා, බෝධිසත්වයෝ කල්පනා කරනවා, මම චණ්ඩාලේ. සමාජයේ කිසිදු පිළිගැනීමක් මට නැහැ. සමාජ ඉදිරියට යන්නට බෑ. සමාජ සම්මතයන් අනුව මම පහත් කුලේ. ඒ නිසා මට එතුමියට යම් සේවයක් කරන්නට අවශ්‍ය නම් මට මේක කළ හැක්කේ පැවිද්දෙක් වෙලා මහාන වෙලා. ඉතින් මොකද කරේ? එතුමියට ප්‍රකාශ කර සිටියා, ඉස්සර නම් මම තනියම තමයි ජීවත් වුනේ. දැන් මට ඔබවත් බලා ගන්නට තියෙනවා. ඒ නිසා මං කර්මාන්තයක් කරන්නට ඕනේ, විශේෂ දෙයක් කරන්නට ඕනේ. ඒ නිසා දින කිහිපයක් මම කැලේට යනවා. කිසිදු අනවිරතියකින් තොරව කටයුතු කරගෙන යන්න. නිවසේ ආයතත් කීවා, ඇයට කරදර කරන්නට එපා. ඇය ගැන හොඳින් බලා ගන්නට කියලා උන්වහන්සේ පිටත් වුණා. අනිත් ඇයටත් ඒ ප්‍රකාශය කළා. ඒ අසල් වාසින්ට වෙන්නට ඇති. ඊට පස්සේ උන්වහන්සේ ඒ කැලේට ගිහිල්ලා ඒ තමන්ගේ ශ්‍රමණ පරිෂ්කාරාදී හොයාගෙන සුසාන භූමියාදී එතුමා කසින පරිකර්මය සිද්ධ කරා. පිරූ පාරමියති මහා බෝධිසත්වයෝ දින 7ක් ඇතුළත වීරිය යුක්තව සතිය යුක්තව භාවනාදී සිද්ධ කරලා කසින පරිකර්ම කොට ධ්‍යාන අෂ්ට සමාපatti අභිඤ්ඤා සියල්ල ඉපදෙව්වා. එතුමා අහසින් යන්නට පවා සමර්ථ කෙනෙක්. ඊළඟට දින 7ක් ගිහිල්ලා උන්වහන්සේ ඒ චණ්ඩාල ගමට අහසින් වැඩම කළා, බිමට පාත් වුණා. ඒ දිට්ඨ මංගලිකාවට අඳුර ගන්න බැරි. මොකද ශ්‍රමණ වේශයෙන් ඇවිල්ලා ඉන්නේ, චණ්ඩාල වේශයෙන් නෙවෙයි. කිව්වා ඉවත් වෙන්න, මෙහෙ මොනවත් නැහැ කියලා කිව්වා. ඒ වෙලාවෙදී ඒ බෝසතාණන් වහන්සේ හිටගෙන හිටියා. ඊට පස්සේ දිට්ඨ මංගල අඳුර ගත්තා. මේ තමන්ගේ ස්වාමියා. දැන් කොහොම ගත්තත් දැන් ස්වාමියානේ, ස්වාමියා කියලා දැනගත්තා. ඊට පස්සේ බිම දන ගහලා අඬන්න පටන් ගත්තා. ඔබ වහන්සේට, ඔබතුමාට මේ වගේ අදහසක් තිබුණා නම්, පැවිදි වෙන්න ඕන කියන අදහසක් තිබුණා නම්, ඇයි මට මෙහෙම දෙයක් කළේ? ඇයි මාව මේ සරණ පාවා ගත්තේ? දැන් මට ඔබතුමත් නැහැ, මගේ තිබිච්ච සම්පත්තියත් නැහැ කියලා අඬන්න පෙළුණා. ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, දිට්ඨ මංගලිකාවෙනි, ඔබට මීට වඩා සියලු යසස් මම අරගෙන දෙනවා. ඔබව ඔබගේ පාදෝවන ජලය මේ දඹදිව සියලු රජුන්ගේ අභිෂේක ජලය බවට මම පත් කරනවා. ඔබ නානේ ස්නානය කරන ජලය මිනිසුන්ගේ ලෙඩසුව කරන ජලය බවට පත් කරනවා. ඒ නිසා කලබල වෙන්නට එපා. ඔබ බය නැතුව ගිහිල්ලා දින 7ක් නගරයේ ප්‍රකාශ කරන්න. මම මගේ ස්වාමියා චණ්ඩාලයක් නෙවෙයි, මගේ ස්වාමියා මහා බ්‍රහ්මයා. දින 7කින් එතුමා සඳ මඩල පලාගෙන මගේ නිවසට පැමිණෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ දිට්ඨ මංගලිකාවකෝ, මම කොහොමද මෙහෙම කියන්නේ? මම කලිනුත් මගේ වචන නිසා, සැරපරුස වචන නිසා, මාන වචන නිසා මම ලොකු ව්‍යසනයකට ප්‍රාප්ත වුණා. මම මේක කියනකොට මිනිස්සු විහිළු කරයි. මට මේකෙන් තවත් මැනවැසෙන්නට බෑ. ඊළඟ බෝසතාණන් වහන්සේ අසා සිටියා, මම නිවසේ වාසය කරනකොට බොරු කියලා තියනවද? නැහැ. මම බොරු කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ පැවිද්දකට පත් වෙලා මං කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. එනිසා මගේ වචනේ විශ්වාස කරලා කියන්න. දිට්ටමංගලික ලොකු විශ්වාසයක් ඇති වුණා. මේ අහසින් ආපු ශ්‍රමණේක්නේ තමන්ගේ ස්වාමියා ගිහි කාලේ. ඊට පස්සේ විශ්වාසයෙන් යුතුව නගරයේහි කිව්වා, මගේ ස්වාමියා චණ්ඩාලයෙක් නෙවෙයි මහා බ්‍රහ්මයා, දින හතකින් සඳ මඩල පලාගෙන එනවා. මිනිස්සු විහිළු කරන්න පටන් ගත්තා මේ මොනවද කියවන්නේ කියලා. හැබැයි මෙතුමිය බොහොම විශ්වාසයෙන් යුක්තව නැවත නැවත කියනවා, දිනපතා දැන් තව දවස් 6කින් දවස් 5කින් දවස් 4කින් එනවා කියලා. ඒතරේ කල් යනකොට මිනිස්සුන්ටත් යම් විශ්වාසයක් පොඩි විශ්වාසයක් ඇති වුණා. කම මේ ලොකු දුර ඈතක් ගැන නෙවෙයි කියන අදහයට වෙන සිද්ධියක්. ඒ නිසා අපි ගිහිලා බලමු කියලා. දැන් තව දවසකින් එනවා කියනකොට බ්‍රාහ්මණයෝ ගිහලා දිට්ඨ මංගලිකාවගේ නිවස වටේ වැලි ඉහෙලා ටිකක් පිළියෙල කරා. බැරි වෙලා හරි ආවොත් එහෙම පිළිගන්නට බ්‍රාහ්මයා. අද දවසෙත් ගිහලකෝ, අද දවසේ තමයි රෑ එන්නේ කියලා. ඉතින් මිනිස්සු සූදානම් වුණා. ඉදිට්ට මංගලිකාව ගෙදර ඉන්නවා. ඉර බැස ගිහිල්ලා හඳ උදා වෙනකොටම, පසළොස්වක සඳ උදා වෙනකොට මහා බෝධිසත්වයෝ අභිඤ්ඤා පාදක ධ්‍යානයට සමවැදිලා පඨවි කසින පරිකර්මයේ යොදාගෙන තමන්ගේ ආත්ම භාවය 12 යොදුන් ආත්ම බ්‍රහ්ම ආත්ම භාවයක් ලෙස පරිවර්තනය කළා. පරිවර්තනය කරලා සඳ මඩලට ගිහිල්ලා සඳ මඩල පලාගෙන උන්වහන්සේ එළියට ආවා. ඇවිල්ලා මුළු කාසි රටම ඒකාලෝක කරමින් මේ බරණැස් නුවර 12 යොදුන් මානේ තියෙන බරණැස් නුවර ඉහළ අහසේ ප්‍රදක්ෂිණා කර මිනිස්සු සියලු දෙනාම දුටුවා. ඊට පස්සේ මොකද කළේ? සියලු මිනිස්සු දැක්කා කියලා තේරුම් අරගෙන උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය වේශයකට ශරීරය මාරු කරගත්තා. මාරු කරගෙන ඒ දිට්ට මංගලිකාවගේ නිවස ඉදිරියට වැඩම කළා. ඒ වෙලාවේ මිනිස්සු ඒ නිවස සානිපාකාරවලින් රෙදිවලින් සුදු රෙදිවලින් වට කළා. හොඳ යහනක් පැනවුවා. මොකද දැන් බ්‍රහ්මයා ඉන්නේ තමන්ගේ බිරිඳ හමු වෙන්න. ඒ ඇවිල්ලා මහා බෝසතාණන් වහන්සේ සිරි යහනේ ඉඳගත්තා. දිට්ට මංගලිකාවත් එතන හිටගෙන හිටියා. සමහර ජාතක පොත්‍ර දක්වනවා සැතපිලා හිටියා කියලා. කොහොම හරි ඒ වෙලාවේදී ඇයගේ ඍතු බවට පත් වුණා. ඔසප් වීමක් සිද්ධ වුණා. ඒ වෙලාවේදී උතුණී බවට පත් වුණා. ඒ කියන්නේ ගර්භයකට සුදුසු භාවයකට පත් වුණා. ඒ වෙලාවේදී මහා බෝසතාණන් වහන්සේ අසා සිටියා, ඔබ උතු බවට පත් වුණා නේද? එහෙමනම් මම දරුවෙක් ලබා දෙන්නම් කියලා කාමරාගයේ දුරු කරපු මහා බෝසතාණන් වහන්සේ යටපත් කරපු එතුමියගේ නාභිය සුඛී ඇඟිල්ලෙන් පරාමර්ශනය කරා. ධර්මයේ දැක්වෙනවා ඒ වෙලාවේදී දරු ගැබක් පිහිටියා කියලා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරා, ඔබගේ කුසෙහි දරු ගැබක් පිහිටියා. ඔබ ඉදිරියේදී පුත්‍රයෙක් උපදවනවා, පුත්‍රයෙක් උපද්දවනවා. ඒ පුත්‍රයා ඔබ අනාගතයේදී මේ ඒ පුත්‍රයාත් බොහොම යසග්ගයට ප්‍රාප්ත වෙනවා. ඔබ කකුල් හෝදන ජලය, ඔබ කකුල් හෝදන ජලය මේ රජවරුන්ගේ අභිෂේකයට හේතු වෙනවා. අභිෂේක ජලය වෙනවා. ඔබ ස්නානය කරන ජලය මිනිසුන්ගේ ලෙඩසුව කරන ජලයක් ඔසුවක් බවට පත් වෙනවා. ඔබට යමෙක් වඳිනවා නම් බ්‍රහ්මයාගේ ප්‍රජාපතිය කියලා බිරිඳ කියලා යමෙක් වඳිනකොට පාදේහි හිස තියලා වඳිනවා නම් ඔවුන් කහවණු 10,000 ඔබට දෙන්නට ඕනේ. යම් කෙනෙක් ශ්‍රවණපතේ ඉඳලා වඳිනවා නම් කහවණු 100ක් දෙන්නට ඕනේ. යම් කෙනෙක් චක්ෂුපතේ දුර ඉඳලා වඳිනවා නම් දැක ඔවුන් කහවණුවක් දෙන්නට ඕනේ. මජ්ක්‍ධිම නිකායේ දක්වලා තියෙනවා ඒ සෝතපතේ මැද ඉඳලා වඳිනවා නම් කහවණු 500ක් දෙන්නට ඕනේ. ඒ වගේම පාදයක දෝවණය කරපු ජලය ලබා ගන්නවා නම් කහවණු 1000ක් දෙන්නට ඕනේ. මේ විදිහට ඇතුමියගේ එතුමිය වන්දනා කිරීමටත් මිලක් නියම කරා මහා බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ අහසින් වැඩම කළා. දැන් ඉතින් ගිරු ජීවිතයක් නැහැ. තමන් ධ්‍යාන සුඛයෙන් තමයි වාසය කරන්නේ. කාමරාගයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මහා බ්‍රාහ්මණ පිරිස පුදුම සතුටටපත් වුණා. අපිට ඉන්නේ බ්‍රහ්මයාගේ බිරිඳ. එතුමියව මේ හම් ගෙදරක තියලා හරියන්නේ නැහැ. අපි අරගෙන යන්නට ඕනේ කියලා නගර මැදෙටම අරගෙන ගියා. ලොකු සත්මහල් ප්‍රාසාදයක් හදන්නට යන්නේ. ඉතින් එතන ඒ වෙනකම් මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපේ වාසය කෙරුවා. කෝටි ගණන් ධනෙ ලැබුණා. ජාතක පොතේ දක්වලා තිනවා කෝටි 14ක් ලැබුණා කියලා. මජ්ක්‍ධිම නිකාය අටුවා දක්වන කෝටි 100 ගණන් ලැබුණා කියලා. ලොකු ධනයක් එතුමියට ලැබුණා. ඉතින් මේ මණ්ඩපේ ඉන්න අතරතුරේදී මේ සත්මහල් ප්‍රාසාදය නිර්මාණය කරනවා මේ මහා බ්‍රහ්මයාගේ බිරිඳ වෙනුවෙන්. මොකද අස්පනා පිටම දැන් දැක්කා මහා බ්‍රහ්ම රූපයෙන් ඒ ස්වාමියා ඇවිල්ලා එතුමියගේ නිවසේ හිටියා. දැන් දරු ගැබකුත් පිහිටලා තියෙන බ්‍රහ්මයාගේ පුතා. ඉතින් මේ විදිහට කටයුතු කරන් යනකොට දරුවා වැදුවා. ඊට පස්සේ ඒ දරුවට ඒ විශේෂ මණ්ඩපයක් හදලා ඒක තමයි වාසය කෙරුවේ. මාස 10ක් ගියා කියලා කියනවා මේ බිල්ඩිම හදන්න, ගොඩනැගිල්ල හදන්න. ඉතින් මණ්ඩපයක උපන් නිසා මණ්ඩව්‍ය කියලා මේ දරුවාට නම් තැබුවා. ඉතින් පසුව මා ඉදිකරාට පස්සේ ඒ වාසලෙහි නැත්තං ගොඩ නැගිල්ලෙහි වාසයට ගියා. මහා දාසි පිරිවරක් සහිතව තමයි එතුමිය වාසය කරේ. ඉතාම සැප සම්පත් වලින් ආඩ්‍ය වාසය කරා. දඹදිව රජවරු කහවණු ලක්ෂයක් එව්වා එතුමියගේ පාදෝවන ජලය ලබා ගන්නට. කහවණු 10000 සාමාන්‍ය මිනිස්සු කහවණු 10000ක් ගෙව්වා පාදෝවන ජලය ගන්න. රජවරු ලක්ෂයක් ගෙව්වා. මොකද අභිෂේකයේ සඳහා. තම ප්‍රකට වුණා. ඉතින් මේ කුඩා දරුවා මණ්ඩව්‍ය කුමාරයා දැන් හැම දිනාගේම ආදරය, කරුණාව, මෛත්‍රිය, ගෞරවයට ප්‍රාප්ත වෙමින් හැදෙන මේ මහා බ්‍රහ්මයාගේ පුතා. ඉතින් කාලයක් යනකොට අවුරුදු 7-8 විතර වෙනකොට දඹදිවෙ හිටපු හොඳම ආචාර්යවරු ඇවිල්ලා එතුමාට ශිල්ප ශාස්ත්‍රය ඉගැන්නුවා. හොඳින් ඉගෙන ගත්තා. අවුරුදු 16 වෙනකොට වේදය ඉගෙන ගත්තා. නමුත් මෙතුමා බ්‍රාහ්මණයන්ට දන් දීමේ පුරුද්ද ඇති කරගත්තා. එතුමා ශ්‍රමණයන්ට, කෙලෙස් නැසපුතුමන්ට දන් දීමක් ගැන හිතුවේ නැහැ. ජාතියෙන් බ්‍රාහ්මණ වෙච්ච පිරිස තමයි දානේ ලබන්නේ සුදුසු කියලා දිනපතා 16000ක් බ්‍රාහ්මණයන්ට දන් දුන්නා. මජ්ක්‍ධිම නිකාය 80000ක් බ්‍රාහ්මණයන්ට දන් දුන්නා. මෙහෙම දන් දෙනවා හැමදාම. ඒ වෙලාවේ ටික කාලයක් යනකොට අවුරුදු 16ක් විතර ගිහිල්ලා දැන් මහා බෝසතාණන් වහන්සේ වැඩම කරලා නැහැ. ඉතින් අවුරුදු 16ක්ම වනාන්තරයේ ගත කරලා තියෙන්නේ. එතුමා ආවර්ජනා කරන හිමවන්ත පර්වතයේ ඉඳලා මේ දිට්ඨ මංගලිකාවගේ පුත්‍රයා නැත්නම් මණ්ඩව්‍ය කුමාරයාගේ ස්වරූපය කොහොමද, කටයුතු කොහොමද කියලා. ඒ වෙලාවේ දුටුවා මෙතුමා සබොයිම දක්කිනෙය වෙන පිරිස අතහැරලා මේ උපතින් බ්‍රාහ්මණ වෙච්ච පිරිසටම දන් දෙනවා. තාපසවරුන්ට, ශ්‍රමණයන්ට, කෙලෙස් යටපත් කරන අයට, ධානලාභීන්ට දන් දෙන්නේ නැහැ. සමෙතුමාව දමණය කරන්නට ඕනේ කියලා උන්වහන්සේ එතනට වැඩම කරා. එක දවසක් මේ දානේ දිදී ඉන්නකොට අහසින් පැමිණිලා එතනට වැඩම කරා. වැඩම කරලා අසාසිට එතන ඒ මණ්ඩව්‍ය කුමාරයා මේ මෙතුමාව දැකලා මේ සංඝාටියක් පොරවගෙන ඉන්න, ඉතාම අවලස්සන වෙච්ච සිවුරක් පොරවගෙන ඉන්න මේතුමාව දැකලා, මොකද අර බ්‍රාහ්මණයම හොඳට ඇඳ පැළඳගෙන බොහොම ලස්සනට ඉන්න පිරිස. ඉතින් එතුමා කියවා මේ වගේ මේ කවුද මේ පාංශු පිසාචෙක් වගේ ඇවිල්ලා ඉන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, මම මේ දානේ පිළිගන්නට ආවේ. ඒ වෙලාවක මම දෙනවා දන් දෙන අය දන්නවා මම සුදුසු අය ඔබ වගේ පහත් කුලවලලා ආයත මේ චණ්ඩාලයන්ට මේ දානේ දෙන්නේ නැහැ. මේක උසස් කුලවන්ත බ්‍රාහ්මණයන්ට විතරයි මේ දානේ හම්බ වෙන්නේ. ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, දරුව කුමාරය මිනිස්සු වගා කරනවා ඵල ලබා ගැනීම සඳහා. වගා කරන තැන් තුනක් තියෙනවා. සමහරු ගොඩ කුඹුරු වල වගා කරනවා, සමහරු වලවල් වල වගා කරනවා, සමහරු අකෙත්තේ කියන්නේ විල් ගංගා අසල මේවා වගා කරනවා. මේ වගා කරනකොට අධික වර්ෂාව තියෙන කාලෙදී, මේ ගොඩ විදම් වල වගා කරන කුඹුරු සස්ත්‍රීක වෙනවා. වලක් ඇතුලේ තියෙන උඹුරු, වලවල් වල තියෙන කුඹුරු වතුර පිරීලා ඒවා කුණු වෙනවා. ඒවා හොඳ ශස්ත්‍රීක වන්නේ නැහැ. ගංගා අසල තියෙන කුඹුරු ජලයේ උතුරලා යට වෙලා විනාශ වෙනවා. ඊට පස්සේ වියලි කාලයේදී නම් තලයේ තියෙන ගොඩ තියෙන කුඹුරු අසාර්ථක වෙනවා. ඒ වගේම වලවල් වල ඇතුලේ තියෙන කුඹුරු තරමක් දුරට මෙයා වෙනවා. නමුත් ලොකුවට සාර්ථක වන්නේ නැහැ. හැබැයි ගංගා ඇලදුල ආශ්‍රිත තියෙන කුඹුරු දියසීරාව තියෙනවනේ, ඒවා හොඳට සාර්ථක වෙනවා. සමවෘට්ටි කාලයේ වර්ෂාව සම වැටෙනකොට ගොඩ තියෙන කුඹුරු තරමක් සාර්ථක වෙනවා. වලවල් වල තියෙන සහ ගංගා අසල තියෙන කුඹුරු හොඳට සස්ත්‍රීක වෙනවා. ඉතින් ඒ නිසා අපි සුදුසු තැන්වල තමයි සුදුසු බීජ වපුරවලා අස්වනු ලබා ගන්නෙ. ඔබත් මේ අස්වනු ඔබගේ ඵල අදහාගෙන දෙන විපාක අදහා, මොකද දන් දෙන්නේ විපාක බලාපොරොත්තු, විපාක බලාපොරොත්තුෙන් එන දාණය සුදුසු තැන්වල වපුරන්නට, ඒක සුදුසු පුද්ගලයන්ට දෙන්නට ඕනි. සුදුසු දක්ෂිණාහාර පුද්ගලයන්ට දෙන්නට ඕනි. එහෙම වුණොත් තමයි මහත් ඵලවන්නේ. ඒ නිසා ඔබ ඒ මිනිස්සු තෝරන්න නැතුව ඔබට එන එන හැමෝටම දන් දෙන්න. එතකොට දක්ෂිණාර්හ සුදුසු පුද්ගලයේ කෙලෙස් දුරු කරපු අය, කෙලෙස් යටපත් කරපු උත්තමය පැමිණියොත් ඔබට ඔවුන් හමු වෙනවා. ඒ නිසා මේ පිරිසකට විතරක් සීමා කරගන්න නැතුව එන එන හැමෝටම දන් දෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේ කියා හිටියා, මම ඔයාට වඩා ඔබට වඩා හොඳට සුදුසු ශාස්ත්‍රය දන්නවා. මම වාද වේදේ උගත් කෙනෙක්. ඒ නිසා මම සුදුසු ශාස්ත්‍රයම තමයි දන් දෙන්නේ. කියන දේ අහුවේ නැහැ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, ජාතිය නිසා, මදය නිසා, මානේ තියෙන අය, රූප සද්දවල ඇලෙන අය, එහෙම නැත්නම් අනිත් අයට කිපෙන අය ඒ දානේ මහත්ඵල කරන්න සමර්ථ නැහැ. දානේ මහත්ඵල කරන්න සමර්ථ වන්නේ රාග දෝෂ මෝහයන් යටපත් කරලා ඉන්න උතුම් පැවිද්දෝ. ඒ නිසා පැවිද්දන්ට දෙන්න, ඔබ කෙලෙස් දුරු කරපු අයට දෙන්න මහත්ඵල ලබන්නට ඕනේ නම්. ඒ වෙලාවේ මණ්ඩව්‍ය කුමාරයා ගොඩාක් කියපුනා, දැන් තර්ක කරන්නටත් බෑ. ඊට පස්සේ මොකද කරේ, තමන්ගේ දොරටු පාලියෝ තුන් දෙනෙක් හිටියා, මේ කටට කෑ ගහලා කිව්වා මේ වසලයාව ඉවත් කරන්න මෙතනින් කියලා. පහර දීලා එළියට දාන්න, බෙල්ලෙන් ඇදලා දාන්න කියලා කිව්වා. ඔවුන් එනකොටම මහා බෝසතාණන් වහන්සේ අහසට පැන නැගිලා වලාකුළු අතරින් ගිහිල්ලා ඒ නගර ద్వාරයක ගොඩ බෑව. ඉඳලා බෑලා මොකද කරේ, තමන්ගේ පාසලකුණු පිහිටන්නට අදිෂ්ඨාන කරලා පිණ්ඩපාතේ වැඩියා. එතකොට මේ වෙලාවේදී නගරේ හිටපු යක්ෂයෝ මේ සිද්ධියට කිපුණා. මාතංග පඬිතෝ කියලා කියන්නේ ලෝකයේම ප්‍රකට 이르දිගුණ ඇති දෙවියන් පවා අඳුරන උත්තමේ. මේ ඍෂි උත්තමයාට මේ කරපු අපහාසය නිග්‍රහය ගැන උන් කිපුණා. පුතා කියලා බැලුවේ නැහැ. ඇවිල්ලා දඬුවම් කරා. යක්ෂ රක්ෂයා, ඒ නගරයට අධිගෘහිත ප්‍රධාන යක්ෂයා දෙවියන් සමග පිරිවරාගෙන පැමිණලා ඒ දෙවියෝරු ඇවිල්ලා මේ දඬුවම් කරා. මොනවද කරේ? ඒ මණ්ඩව්‍ය කුමාරයාගේ බෙල්ල අනිත් පැත්තට කරකව. මැරෙන්න දුන්නේ නැහැ. ඒක උන්ගේ 이르දියෙන් කරපු දෙයක්. ඊට පස්සේ අතපය සියල්ල දර දනු කරා. ඇස් දෙක මියගිය කෙනෙක් වගේ සුදු වෙන්නට කරකෙව්වා. දැන් මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව ඒ මණ්ඩව්‍ය කුමාරය වැටිලා ඉන්නවා මියගිය කෙනෙක් වගේ. අනිත් දෙවිවරු ඇවිල්ලා අර බ්‍රාහ්මණුන්ගේ හිස කරකෙව්වා. ඒ බ්‍රාහ්මණවරු කෙල පිරාගෙන වි වැටිලා ඉන්නවා. මේ පණිවිඩේ ගියා දිට්ට මංගලිකාවට. දිට්ට මංගලිකාව දුවගෙන ආ වේගෙන් ආවා. එයා තමන්ගේ දරුවට වෙච්ච විප්‍රකාරයේ දුටුවා. හැබැයි ඇහුවා කවුද මේක කරේ? ඒ වෙලාවේදී කතා ප්‍රවෘත්තිය කීවා, අනිවාර්යයෙන් මේක කරන්නට සමර්ථ වෙන කෙනෙක් නැහැ. මේ නම් මාතංග පඬිතයන්ගේ වැඩක් තමයි. සැව කොහෙටද ගියේ? අනහවල් දිහාවට ගියා කිව්වම තමන්ගේ දාසි ගණේ පිරිවරාගෙන දිට්ට මංගලිකාව එහෙට ගියා. ගියාට පස්සේ ඒ පාසලසකුණු අනුව ගියාම මහා බෝසතාණන් වහන්සේ මිශ්‍රක බතක් ලැබලා ඒක තැනක ඉඳන් ආහාර අනුභව කරමින් හිටියා. දිට්ට මංගලිකාව ඇවිල්ලා ළඟින් ඉඳලා ඇහුවා, ස්වාමීනි ඇයි මේ මගේ දරුවට මෙහෙම දෙයක් කළේ? ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, මම ඔබගේ දරුවට කිපුන්නේ දැන්වත් කිපිලා නෑ. ඒ බණින්දලාවත් මට කිපුන්නේ නෑ. මට ද්වේෂයක් ඇති වුණේ නෑ. මේ කරලා තියෙන නගරේ යක්ෂයෝ නැත්තම් දෙවියෝ එකතුලා මේ කරලා තියෙන්නේ. අනේ ස්වාමීනි, එහෙමනම් ඒ ඒ ඒ මාණයෙන් ඒ ශ්‍රමණයන්ට කරපු මට කරපු අපරාධය තමයි මේ දඬුවම ලැබිලා තියෙන්නේ. ස්වාමීනි, සමහර මිනිස්සු යම් යම් දේවල් ඉගෙනගෙන ඒ සංඥා විපල්යාස නිසා වැරදි කරනවා. ඒ නිසා මගේ දරුවට මේ වෙලාවේ මේ පළවෙනි වැරද්දට සමාව දෙනසේක්වා කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ තමන් වළඳගෙන හිටපු ආහාරයෙන් කොටසක් ඉතිරි කරලා පාත්‍රයේ තැබුවා. ඊට පස්සේ කිව්වා, ඔබට මේ දරුවා සුව කරගන්නට ඕනේ නම් මේ ඉඳුල් භාජන ඉඳුල් ආහාරයෙන් හරි අඩක් අරගෙන එතුමාගේ කටේ වත් කරන්න. ඒකෙන් එතුමාට සුව වෙනවා. ඒ යක්ෂෝ ටික එතුමා අතහැරලා, මොකද ආරූඪ වෙලා ඉන්නේ දැන්. අනිත් අය සුව කරන්න ඕන නම් ඉතිරි භාගයේ ජලයේ දිය කරන්න. ජලයේ දිය කරලා ඔවුන්ගේ කටේ එක වත් කරන්නට ඕනේ. එතකොට එයින් ඔවුන් සුවපත් වේවි. එසේ බෝසතාණන් වහන්සේ වැඩම කළා. අහසින් වැඩම කළා. දිට්ට මංගලිකා මේ ගිල කළා. පුත්‍රයාට සිහි ආවා. ඉස්ස ඇහුවා, බිම නැගිටලා පස් පියද පිද ඇහුවා, මොකද්ද උනේ? සුක ඔබ ශ්‍රමණයන්ට කරපු මේ අපරාධයේ ප්‍රතිඵල දැන්ම සිද්ධ වුණා කියලා ප්‍රකාශ කර සිටියා. ඊට පස්සේ මොකද කරේ? එහෙනම් බලන්න, ඔබගේ ඔබ පූජා සත්කාර කරන පිරිස විචදේ බලන්න කියලා ඔවුන්ටත් පහදින එක තේරුමක් නැහැ. සැබවින්ම පහදින්නට ඕනේ ධ්‍යාන අභිඥා ලාභී උත්තමයන්ට, පසේ බුදුවරුන්ට. එහෙම කියලා ඔවුන්ව සුවපත් කරන්න අර කියපු විදිහට ඉඳුල් වතුර ටික කටේ ගාලා ඔවුන්ව සුවපත් කරා. එතකොට ඊට පස්සේ මොකද වුනේ? මේ බ්‍රාහ්මණ පිරිස චණ්ඩාල ගෝත්‍රයේහි අපේ මාතංග පඬිතයන් ඉඳුල් කරපු ආහාරය කටේ ගාපු නිසා අනිත් බ්‍රාහ්මණයෝ ඔවුන්ට විහිළු කරලා ඔවුන්ට අපහාස කරන්න පටන් ගත්තා. මොවුන්ගේ බ්‍රාහ්මණ භාවය නැති වුණා කියලා. ඉතින් ඔවුන් මේ බරණැස් නුවර අතහැරලා මේ මිජ්ජ කියන රටට පිටත් වුණා. මධ්‍ය රට නැත්තම් මිජ්ජ කියලත් කියනවා. මේ මිජ්ජ රටට මධ්‍ය රටට පිටත් වුණා. ඒ මණ්ඩව්‍ය කුමාරයා ඒ බරණැස් නුවරම වාසය කළා. ඉතින් මේ විදිහට කාලය යනකොට මහා බෝසතාණන් වහන්සේ තවත් අවස්ථාවකදී තවත් නගරයක හිටපු එක්තරා ජාති මානෙන් තද වෙච්ච බ්‍රාහ්මණතුමෙක් දුටුවා. එතුමාව දමනය කරන්නට ඕනේ කියලා සිතලා උන්වහන්සේ මොකද කරේ? බ්‍රාහ්මණය එක්තරා නදියක් ළඟට ගිහිල්ලා හැමදාම ජලයේ ස්නානය, ජලයේ ගිලි ගිලි තමන්ග පිරිසිදු කරනවා. ඒ වතක් පුරනවා. බෝසතාණන් වහන්සේ ගංගා උඩ ගංගාවේ ඉඳලා දත් සුද්ධ කරලා දැහැටි ටික මොකද කරේ, ගඟේ පා කර හැරිය අදිෂ්ඨාන කරා මේ දැහැටි දඬු ගිහිල්ලා අර තාපසතුණාගේ ජටාවේ පැටලේවා කියලා. ඉතින් තාපසතුමා දියේ ගිලි ගිලි ඉන්නකොට මේ දන්ත කට්ටේ නැත්තම් දැහැටි කූරු ඇවිල්ලා හිසේ පැටලුණා. එතුමාත් ඒ මානෙන් තියෙන නිසා, ඒ අදහස් තියෙන නිසා බොහොම කම්පාවට පත් වුණා. ඇවිල් බැලුවා කාගෙද කියලා. බැස්සේ දුටුවා මාතංග පණ්ඩිතයන්. කවුද ඔබ, මොන කුලේද? මම චණ්ඩාලයෙක් කියලා කිව්වා. ඉතාම දරුණු ලෙස පහර දරුණු ලෙස ප්‍රකාශ කළ බැනලා කිව්වා, ඔබ මෙතන ඉවත් වෙන්න. ඔබත් ඉවත් වෙන්න බැරි නම් ඔබ පහළ ගංගාවේ ඉන්න. මම මේ උසස් බ්‍රාහ්මණයෙක්. ඔබ මට උඩින් ඉන්න සුදුසු නැහැ. ආ, එසේ වේවා කියලා මාතංග පණ්ඩිතයෝ ගිහිල්ලා පහළ ගංගියුරේ වාසය කළා. ඊටසේ ඊළඟ දවසේදීත් එතුමා දන්ත කට්ටේ නැත්තම් මොනවද ඒ දැහැටි කූරු අනුභව කරලා ගඟේ පා කරලා අදිෂ්ඨාන කරා මේ දැහැටි කූරු උඩුගම්බලා ගිහිල්ලා ඒ බ්‍රාහ්මණයාගේ ජටාවේ පතිත වේවා කියලා. ඒ විදිහටම සිද්ධ වුණා. බ්‍රාහ්මණයාට පුදුමාකාර කේන්තියක් ඇවිල්ලා බ්‍රාහ්මණතුමා ගාවට ගිහිල්ලා ඔබගේ හිස සත් කඩකට පැලේවා කියලා අදිෂ්ඨාන සාප කරා. ඒ ධර්මතාවයේ තමයි ඉතාම ඉහළ ගුණ ඇති ආර්යෙකු බඳු ගුණ දේනදී, ආර්යෙක් නෙවෙයි බෝසතාණන් වහන්සේ, නමුත් ඉතාම ඉහළ ගුණ ඇති පිරූපාරමී ඇති කරුණා අධ්‍යාසයේ මහත් වූ ඉහළ මහා බෝධිසත්වයන්ට කරපු මේ සාපය එතුමාටම කැරකිලා එනවා. ඒක තමයි ධර්මතාවය. ඒක ආර්ය උපවාදයේ මෙලොවම විපාක දෙන මට්ටමට පත්. දිට්ඨ ධම්ම වේදිනී කර්මයක් බවට පත් වුණා. බෝසතාණන් දුටුවා මගේ හිත හත් කඩකට පැලේවා කියලා අදිෂ්ඨාන කරා. දින 7කින් සූර්යෝද්ගමනය සමග මෙතුමාගේ හිත තමයි පැලෙන්නේ. මෙතුමා දමණය කරන්නට ඕනේ. මම කිපෙන්නට හොඳ නැහැ. සේතුමා මොකද කරේ? දවස් 7කින් ඉර නොනැගීමා කියලා අදිෂ්ඨාන කරා. මොකද නැග්ගනම් ඉස්ස පැලෙන්නේ බ්‍රාහ්මණයාගේ. මිනිස්සු කලබල වෙන්නට පටන් ගත්තා. ඇයි හිර නැගෙන්නේ නැත්තේ කියලා. ඒල බ්‍රාහ්මණතුමා තමයි ප්‍රකට එතුමාගෙන් ඇහුවා කරුණු කාරණා. එතුමා කිව්වා මගේ වැඩක් නෙවෙයි, අර චණ්ඩාල තාපසයෙක් ඉන්නවා, එතුමාගේ වැඩක් විය යුතුයි. මිනිස්සු ගිහිලා ඇහුවා. ඒ වෙලාවේදී බෝසන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, මට පුළුවන් ඉර විසර්ජනය කරන්නට. ඉර විසර්ජනය කළ ඊපස්සේ හැබැයි සමාව ගන්නට ඕනේ. මිනිස්සු ඇවිල්ලා සමාව ගැන්නෙව්වා. හැබැයි කීවා සමාව ගත්ත උනාට දැන් මට ඉර විරුත කරන්නට පුළුවන්, පායන ඉඩ අරින්නට පුළුවන්. නමුත් එහෙම කළොත් මෙතුමාගේ හිස හත් කඩකට පැනන මොකද්ද අපි කරන්නට ඕනේ? එහෙනම් ඔබ කරන්නට ඕනේ මැටි පිඩක් අරගෙන මෙතුමාගේ ඔළුවේ තියලා මෙතුමාව ජලයේ බස්සන්. බස්සනකොට ඒ ඉර විවෘත ඉර පායනකොටම ඉහලින් ජලයට ඉහලින් තියෙන මැටි පිඩ පුපුරලා යයි. ඊට පස්සේ ඒ විදිහට කරා මැටි පිඩ පුපුරලා ගියා. ඉතින් බොස් ඒ විදිහට මේ බ්‍රාහ්මණතුමාගේ මානෙ උන්වහන්සේ බින්දා. ඊට පස්සේ කල්පනා කරනවා මේ මෙජ්ජ රට අර කලින් හිටපු අර බ්‍රාහ්මණයෝ 16,000 නැත්තම් 80,000 ඒ මණ්ඩවේ කුමාරයාගෙන් ඉවත් වෙලා දැන් මෙජ්ජ රට වාසය කරනවා. ඔවුන්ව මන් දමණය කරන්නට ඕනේ. මේ ආත්ම භාවයේදී මහා බෝසතාණන් වහන්සේ මානාධික සත්වයන් දමණය කර කර තමයි ගිහිල්ලා තියෙන්නේ. එක එක ආත්ම භාවවල මහා බෝධිසත්වරුන්ගේ චරිතාපදාන එකිනෙකට වෙනස්. සමහර ආත්ම භාවවල ඒ පාරමිතාවන් පූර්ණේ කරන්නේ. සමහර ආත්ම භාවවල ඇසිස් මස්ලේ ආදී දන් දෙනවා. තවත් සමහර ආත්ම භාවල ඉතාම ඉහලින් සීලාදී ගුණධර්ම පූර්ණේ කරනවා. තවත් ආත්ම භාවල දිව්‍ය සමාන සම්පත්තිය අතහැරලා වනගත වෙලා නැවත ඒ නගරයන් දිහා බලන්නේවත් නැතුව තමන්ගේ ප්‍රතිපත්ති පූර්ණේ කරනවා. සමහර ආත්ම භාවල තමන්ගේ ඥානයේ පරතරයට දියුණු කරලා ලෝකාර්ථ චර්යාව සිද්ධ කරනවා. මේ විදිහට උන්වහන්සේලා එක එක ආත්ම භාවල එක එක කටයුතු සිද්ධ කරනවා. බෝධිසත්ව චර්යා. මොකද හැම දෙයක්ම එක ආත්ම භාවයකදී කරන්නට බෑ. මේ ආත්ම භාවයේදී මහා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ 이르දි බලයන් සමාධි බලයන් උපකාර කරගෙන මිනිසුන්ට පිහිටාදහර වෙනවා. විශේෂයෙන්ම ඒ ಜಾති මානය ආදී කෙලෙස් මානයන් දුරු කරමින් තමයි යොංග දමණය කරමින් තමයි වාසය කරේ. පුරිස ධම්මසාරති ගුණයේ මුල් අවස්ථාව. එතන මොකද කරේ උන්වහන්සේ කල්පනා කරේ ඒ ಜಾති ඒ බ්‍රාහ්මණයන්ව දමණය කරන්නට ඕනේ. රජුරු එක්ක තමයි දැන් ඉන්නේ. දමණය කරන්නට ඕනේ කියලා ඒ නගරට ආහසින් වැඩම කළා පහත් වුණා. බ්‍රාහ්මණයෝ දුටුවා දැස ආරංචියාව කල්පනා කරගත්ත කරා අපි වරණස් නුවර ඉන්නකොට මේ චණ්ඩාල තාපසයාගේ ඉඳුල් කාල තමයි අපේ බ්‍රාහ්මණ භවත් නැති වෙලා අපි මේ නගරෙන් එන්නට උනේ. දැන් මේ රටේ දවස් 2ක් හිටියොත් අපිට මෙතනත් යන්නේ නැමන් නැති කරනවා. එනිසා ඉක්මනට මොහු මරන්නට ඕනේ කියලා කතිකා කරගත්තා. කියලා රජුරවන්ට ගිහිලා කීවා, රජතුමනි, ඉතාම භයානක විද්‍යාදරයෙක් ඇවිල්ලා ඉන්නවා. එතුමා මේ පොළව අහසට පවා ගෙනියන්නට පුරවා. ඉතාම භයානක විද්‍යාවන් දන්නවා. මොහුට මන්ත්‍ර තියෙනවා. එනිසා ඔබතුමාට ලොකු හානියක් කරන්නට පුළුවන්. ඉක්මනටම මෙතුමාගෙන් මිදෙන්නට ඕනේ. එතුමාව ඝාතනය කරන්නට කියලා යෝජනා කරා. රජවරු පින්වතුනි, ගොඩක් වෙලාවට මේ කේලම්බස් අහනවනේ. මොකද හේතුව තමන්ට තියෙන අනුතුරක් තියෙන නිසා, තමන්ගේ රාජ්‍ය පැහැර ගන්න මිනිස්සු ඉන්න නිසා බොහොම බයෙන් තමයි මේ රජවරු ඉන්නේ. ඉතින් මේ කේලම විශ්වාස කර රාජපුරුෂය එදුවා බෝසතාණන් වහන්සේ පිණ්ඩපාතය අරගෙන ගිහිල්ලා දිනක් ඒ බිත්තියකට ආසන්න තැනක බිත්තියක් ළඟ ආහාර අනුභව කරමින් හිටියා. මජ්ජිම නිකාය අටුවාවේ හැටියට රාජ උයානයට ගිහිල්ලා මලෝ ශිලාපට්ටනයක් එහෙම නැත්නම් ගල් තලාවක් උඩ වාසය කරමින් ගලක් උඩ වාසය කරමින් ආහාර අනුභව කරමින් හිටියා. මේ මහා බෝසතාණන් වහන්සේ කල්ප 40ක් ඉදිරියට පසුපසට බලන්නට සමර්ථයි. මොකද එතනින් එහාට බලන්න බෑ විපස්සනා ඥාන නැති නිසා. ඒ විපස්සනා ඥාන තියෙනකොට තමයි සමාධි විසඳ වෙන්නේ. කල්ප 40ක් ඉදිරියට පස්සට බලන්නට පුළුවන්. එතුමා ඒ තරම් ඥාන අධික මේ මහා බෝධිසත්වයෝ ඒ තමන් කිසිවෙකුට අපරාධ කරලා නැති නිසා, තම අනුන්ට උපකාර කරන නිසා ඒ වෙලාව ආවර්ජනා කළේ නැහැ. අනාවර්ජනව තමයි මේ ආහාරය අනුභව කරගෙන ආවර්ජනා කරන්නේ. තමන්ට මොකද වෙන්නේ කියන එක ගැන නිතර නිතර කල්පනා කරමින් හිටියේ නැහැ. ඒ වෙලාවේදී ඒ පුරුෂයෝ ඇවිල්ලා කඩුවකින් බෝසතාණන් වහන්සේගේ හිස කෙනෙහිම සිඳලා දැම්මා. ඒ මහා බෝසතාණන් වහන්සේ අන් අයට ආධාර උපකාර කරමින් හිටපු උන්වහන්සේ තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවේ නැහැ. අන් අයට අන් අයව කෙලෙස් වලින් මුදවන්න තමයි කල්පනා කරේ. ඒ මහා බෝසතාණන් වහන්සේ 이르දි බල සහිතව අභිඥා සහිතව වාසය කරපු අන් අයගේ මාන මදේ බිඳහෙලපු තමන්ගේ බිරිඳව යසග්ග පාවයට පත් කරපු ඒ මහා බෝසතාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වුණා. මේක නිසා ඒ දෙවිවරු අතිශය කෝපයට පත් වුණා. ඊළඟට මොකද කරේ? මේ මජ්ජ රට නවවිධ වර්ෂාවන් වස්සලා විනාශ කරලා දැම මුළු නගරේ පිටින්ම. ඉතින් මේ තමයි මාතංග පඬිත ජාතක. මේ ජාතකයේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට කොසඹෑනුවර උදේනි රජුරුවන්ගේ කතාවක් නිමිති කරගෙන. පින්ඩොල බහරජ්වාජ ස්වාමින් වහන්සේ ඒ උදේනි රජුරුවන්ගේ උයනක් තිබුණා. ඒ උයනේ තමයි නිතර ගිහිලා දිවා විවරණේ කරන්නේ, අහසින් වැඩම කරලා. මොකද හේතුව උන්වහන්සේ අතීත ආත්ම භාවයක රජ කරනකොට මේ උයනේ තමයි වාසය කරලා තියෙන්නේ. නිසා උතුමාට පෙර හුරුව නිසා උන්වහන්සේ හරි කැමතියි උයානේ ගිහිල්ලා සමාපත්ති සුවයෙන් වැඩ ඉන්නට. ඉතින් දිනක් මේ උදේනි රජුරුව තමන්ගේ නාටිකාංගනාවන් පිරිවරාගෙන උයන් කෙළිය පිණිස ගිහිල්ලා දිනක් මේ මහන්සි වෙලා ඉන්න නිසා එක්තරා නාටිකාංගනාවගේ උකුල උඩ හිස තබාගෙන නිදාගත්තා. රජුරෝ නිින්ද ගියාම දැනගත්තම අනිත් සියලුම නාටිකාංගනාව කාන්තාව මේ උයනේ සැරිසරනකොට දුටුවා පින්ඩොල භාරද්වාජ ස්වාමින් වහන්සේ, පිළින්දවච්ච ස්වාමින් වහන්සේ හරි පින්ඩොල භාරද්වාජ ස්වාමින්සේ හරි දෙනම එක්කෙනෙක්. ඉතින් උන්වහන්සේ වැඩ ඉන්නවා දැකලා එයා මොකද කරේ? එතනට ගිහිල්ලා උන්වහන්සේට වන්දනාමාන කරා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. ටික වෙලාකට රජුරෝ අවදි වුණා. රජුරෝ අවදි වුණාට පස්සේ ඇහුවා, කෝ මේ නාටිකාංගනාව කියලා? වසලියෝ කියලා ඇහුවේ. ඊට පස්සේ අන්න අර අර ඔළුවේ තියන් හිටපු ඒ නාටිකාංගනා කකුල ගස්ස රජුණන් අවදි කරා ඇත්තටම. සැහුවම කෝ අන්න අතන ගිහලා බණ අහනවා. රජුරෝ එතනට ගියා. ගිහිල්ලා හොඳටම කිපුන අස්ථානේ කිපුනා මේ රහතන් වහන්සේ කෙරෙහි. ඔබ වහන්සේලා ඉන්නේ නම් මේ සියලු කාමයන් අතහැරලා සියලු කාමයන් බැහැර කරපු තාපසයෝ ලෙස මේ මෙතන දැන් මේ ස්ත්‍රීන් පිරිවරාගෙන උකුළු මුකුළු කරමින් මේ බණ කියනවා කියලා පිරිවරාගෙන ඉන්නවා කියලා අපහාස කරා. අපහාස කළා. මොකද කරේ? ඔබ වහන්සේට මේ කරපු වරදට මගේ කාන්තාවන් එක්ක මේ වගේ හැසිරපු එකට මම දඬුවමක් කරනවා කියලා මිනිස්සු ලවා දිමිගොටු ගෙන්න ගත්තා. දිමිගොටු අරගෙන ස්වාමීන් වහන්සේ ඇඟට දැම්මා. ඇඟට දානකොට පීඩාවට පත් වුණා කියලා සිංහල ජාතක පොතේ දක්වලා තියෙනවා. උන්වහන්සේ අහසට පැන නැගිලා ජේතවන විහාරයට වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට තොරතුරු දැනගත්තාට පසු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා මේ උදේන මේ ආත්ම භාවය විතරක් නෙවෙයි, කලින් ආත්ම භාවලත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ශ්‍රමණයන්ට අපහාස කරලා කරදර කරා මේ ආත්මය විතරක් නෙවෙයි කියලා තමයි මේ බාතංග ජාතක පඬිත ජාතකයේ දේශනා කරේ. එදාවේ මණ්ඩව්‍ය කුමාරයා තමයි උදේන රජුරුව. බෝසතාණන් වහන්සේ තමයි මාතංග පඬිතයෝ. ඒ දිට්ට මංගලිකාව ගැන සඳහනක් නැහැ. ඒ යසෝදරා වෙන්නටත් පුළුවන්. නමුත් ඒක ගැන විශේෂයෙන් ධර්ම පොතපතවල සඳහන් කළා නැහැ. අපි ඉස්සර හිතන් හිටියේ එතුමිය යසෝදරා විය යුතුයි. නමුත් එමක් තොරතුරක් නැහැ. ඒ නිසා මේ කතා ප්‍රවෘත්තියෙහි දක්වලා තියෙන්නේ මහා බෝසතාණන් වහන්සේ මාතංග පඬිතයෝ, උදේන රජ්ජුරුවෝ මණ්ඩව්‍ය කුමාරයා කියලා. ඉතින් මේ විදිහට තමයි ජාතකයේ සමෝධාන කරලා තියෙන්නේ, කටයුතු දක්වලා තියෙන්නේ, පූර්වාපර සන්ධිය දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙදි වැදගත් වෙන කතා ප්‍රවෘත්ති කීපයක් තියෙනවා. මහා බෝසතාණන් වහන්සේ ඉතාම පිරූ පාරමී යති මහා බෝධිසත්වයෝ පවා සමහර ආත්ම භාවවල ඉතාම පහත් කුලවල ඉපත්තිය ලැබලා දුක්ඛිත ජීවිත ගත කරලා තියෙනවා. ඉතින් බලන්න ඇස්සිස් මස්ලන් දන් දෙන රාජ්‍ය පවා දන් දෙන මහා සත්වයන්ට මහා පෘථිවියසේ පිහිටා ධාර වෙන මහා බෝධිසත්වය පවා චණ්ඩාල කුලයක ඉපදිලා හැම මනුස්සයරම වැඳ වැඳ යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහර ආත්ම භාවල මහා සුදස්සන බඳු ආත්ම භාවල චක්‍රවර්ති රජවරු බවට පත් වෙලා ලෝකයක්ම පාලනය කරපු මහා බෝසතාණන් වහන්සේත් මේ චණ්ඩාලාදී කුලවල උප්පත්තිය ලැබලා කටයුතු කෙරෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ ඒ කුලයේ උප්පත්තිය ලැබුවට උන්වහන්සේලා අතුර තිබිච්ච පිරු පාරමී බලයන් නිසා උන්වහන්සේට පුළුවන් වුණා ධ්‍යාන අභිඥාදී උප්පත්තිය කරන්න. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ දැන් ඒ දිත්ත මංගලිකාවගේ ඒ සිදුවීම සිදුුනේ නැත්තම් බෝසතාණන් වහන්සේ තුල අර බල පරාක්‍රමය උපදින්නේ නැහැ. එතුමාට වෙච්ච අසාධාරණ නිසා තමයි එතුමා ඒ අදහසින් කියලා දිට්ඨ මංගලිකාව ලබා ගත්තේ. ඊට පස්සේ තමයි එතුමියට සේවය කරන්නට සිත කරුණාසිත පහළ වුණේ. ඊළඟට තමයි තමන් වහන්සේ ධ්‍යාන අභිඥා උපදවලා ඊට පස්සේ එතනින් පසු ලෝකයටම සේවය සිද්ධ කරේ. දැන් බැරි වෙලා හරි මේ දිට්ඨ මංගලිකාව හමුුනේ නැතිනම් මේ පහර කෑමට ලක්ුණේ නැතිනම් කතාවේ පේන හැටියට බෝසතාණන් වහන්සේ මුළු ජීවිත කාලයම අර දීන අන් අයට බැගාපත් වී වාසය කරන අන් අයට යටහත්ත පාත්ව වාසය කරන ජීවිතය ගත කරලා ඉතාම නිහඬව කාලය ගත කළ මිය පරලෝ යයි. කවුරුත් මේ කතා ප්‍රවෘත්තිය දන්නෙත් නැහැ. උන්වහන්සේගේ ජීවිතය විශේෂ වන්නේ නැහැ. එනිසා සමහර අවස්ථාවලදී අපිට ඒ අවස්ථාව ලැබෙනකොට ඒ අවස්ථාව සැලසෙනකොට තමයි සමහර අයගේ මේ කරුණ උද්දීපනය වෙලා මතුවන්නේ. හැකියාවන් උද්දීපනය වෙලා මතුවන්නේ. එතකොට තමයි ඔවුන්ගේ විශිෂ්ටත්වයේ සංකේතය. ඒක මාතංග පණ්ඩිත ජාතකයේ හොඳ කතා ප්‍රවෘත්තියක්. එතුමා අන් හැමෝටම ගරු කරමින් වැඳ වැඳ හිටපු ජීවිතයක් කිසිදු දියුණුවක් තිබිච්ච ජීවිතයක් ලෙස දක්වලා නැහැ. තමන්ගේ හිතේ සීලාදී ගුණධර්ම තමන් රකින්නට ඇති. නමුත් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් නෙවෙයි. නමුත් අර සිදුවීමෙන් පස්සේ තමයි එතුමාට ඒ පුරුෂ බලය ආවේ. මම පුරුෂයෙක් නම් මේ කරපු අසාධාරණයට මම කටයුතු කරගන්නවා, වාරුව ගන්නවා. මම ගිහිල්ලා ඒකට සාධාරණ ඉෂ්ට කරගන්නවා. මම ගිහිල්ලා දිට්ඨ මංගලිකව ලබා ගන්නවා. මම පුරුෂයෙක් නම් කියන දැඩි අදිෂ්ඨානය උන්වහන්සේට තිබුණා. ඒ නිසා ඒ බල පරාක්‍රමයේ මතුවලා අවසානයේ කෙලවර වුණේ ලෝකේම මහා බ්‍රහ්මයා කියන සම්මතය ඇති කරගෙන අවසානයේදී ජීවිතක්ෂයට පත් වූ බව ඇත්ත. එතුමා බ්‍රහ්ම ලෝකයේ තම උප්පත්තිය ලැබුවේ. කාම ලෝකෙ ඉක්මවපු කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා ලෝකේම පූජා සත්කාර ලබන්නට තරම් දඹදිව තමන්ගේ බිරිඳ පාහෝදපු ජලය රජවරුන්ට අභිෂේක කරන්නට තරම් ලාභග්ග යසග්ග භාවයට පත්. තමන් ගැන කවර කතාද? තමන් ඇසුරු කරපු බිරිඳ සංසේවස කාම සේවනයක්වත් කරලා නැහැ. නාභි පරාමාසනෙන් දරුවෙක් ඉපදුනේ. ඒ තරම් ඉහළ මට්ටමකට තමන්ගේ බිරිඳ පවා පත් කරන මට්ටමට පත්විය හැකි විශිෂ්ටත්වය තිබිච්ච උත්තමයේ තමයි අර කියපු නින්දිත දීන ලෙස චණ්ඩාල කුලේ වාසය කරමින් බලුමස් අනුභව කරමින් වාසය කරේ. ඉතින් අපි කල්පනා කරන්නට ඕනේ ඒ සමහර අවස්ථාවලදී අපි මේ මිනිස්සුන්ගේ தත්ත්වය මනින්නේ බාහිර පෙනුමෙන්, බාහිර தත්ත්වයෙන්. ඒ ඉන්න தත්ත්වය anu. ඒකට හොඳම උදාහරණය සුප්‍රබුද්ධ දුගියාගේ කතාව. සුප්‍රබුද්ධ දුගියා කියලා කියන්නේ රජගහ නුවර ඉතාම අන්ත දුගී භාවයෙන් හිටපු කුෂ්ඨ රෝගියෙක්. ඉතින් කවුරුත් මෙතුමා දකින්නකොට හිතන්න නැතිව ඇති මෙතුමාට සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. නමුත් එක ධර්ම දේශනාවකින් සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. කුෂ්ඨ රෝගියෙක්ෙන් පෙළ අනුන්ගෙන් බත් ලබාගෙන වාසය කරන හිඟා කන දුගියෙක්. බණ අහන්නටත් ගියේ එතන කෑම ලැබෙයි කියලානේ. ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක් අපි අද කාලේ බැලුවොත් එහෙම කවදාවත් අපිට හිතා ගන්න බැරි වෙයි. මේ සුප්‍රබුද්ධ දුගියා දකින්නකොට අපි හිටියනම් අපිවත් හිතන්නේ නැහැ මෙතුමා මාර්ගඵලලාභියෙක් වෙයි කියලා. ඒ නිසා මේ සමහර මිනිස්සුන්ගේ තියෙන චරිත ස්වභාවයන් දකින්නකොට අපිට ඇති වෙනවා අනුකම්පාවක්. මම බල කල්පනා කරන්න ඕනේ පින්වතුනි. දැන් ඒ ජීවිතයේ ඒක මතුවලා ඉන්නේ නැති වෙන්න බෝසතාණන් වහන්සේගෙත් ඒක මතුවලා ආවේ අර විශේෂ සිදුවීමක් නිසා. ඒ නිසා සමහරුන්ගේ ජීවිතවල ඒ විශිෂ්ටත්වයේ මතුවෙන්නේ නැති වෙන්නට පුළුවන් ඒ ජීවිත කාලයේ පුරාවටම. නමුත් සසර ඔවුන් හිටපු තැන් අපිට අනුමාන කරන්නට අමාරු. ඒක දන්නේ බුදුවරේ නැත්තම් పూర్වේ නිවාසානුස්මති ඥානෙන් අන් අයගේ ජීවිත බලන්නට පුළුවන් උත්තමයක් විතරයි. ඒ නිසා අපි නිතර කල්පනා කරන මිනිස්සු මනිනකොට අපිට ඔවුන් ඉන්න තත්ත්වය අනුව, සමහරට අංග විකලත්වය අනුව, සමහර ලාවට ලෙඩ රෝග අනුව, සමාජ මට්ටම අනුව, ඒ ජීවිතයේ තියෙන නොහැකියාවන් අනුව මිනිස්සු අපි මනින්නට පෙළඹෙනවා. ඒක සුදුසු නැහැ. මොකද හේතුව සසර කොයි වගේ චරිතයක්ද කියලා අපි දන්නේ නැහැ. දැන් මා දේවදත්ත ඉස්තවිරයන් වහන්සේගේ සමහර චරිතාපදාන ඇහෙනකොට අපිට හිතා ගන්නට බෑනේ චූල ධම්මපාල ජාතකයේදී ඒ කුඩා දරුවා තමන්ගේ දරුවා පවා අත්පය අදිය කපල කොටලා විනාශ කරානේ මව අඬාඬ ඉන්නකොට තමන්ගේ දරුවව. නමුත් කවුද කල්පනා කරන්නේ, කවුද හිතන්නේ මේ දයාසංකේය කල්පලක්ෂයක් ඇස් ඉස්මස්ලේ දන් දෙවි ආපු මහා උත්ව පුරුෂයෙක් කියලා? අන් මතු අනාගතේ ස්වයංභූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරන්නට සමර්ථ පසේ බුදුවරයෙක් කියලා කවුද කල්පනා කරන්නේ, කවුද හිතන්නේ? ඉතින් ඒ නිසා ඒ පුද්ගලයෙකුගේ ඒ ජීවිතයේ තියෙන තත්ත්වය අනුව අපි වැඩිය හිතන්නට හොඳ නෑ. ඒ කෙනාව සම්පූර්ණයෙන් පහත් කළ සලකන්න හොඳ නෑ, මනින්නට හොඳ නෑ. ඒ පුද්ගලයා තුළ විශිෂ්ට ගුණාංග තියෙනවා වෙන්නට පුළුවන්, සසර විශිෂ්ට ගුණාංග පුරුදු කරපු කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඒ වගේ අයට ගරු කරන්න පෙළඹෙන්නට ඕනේ. දැන් උදාහරණයකට මාතංග ගරු කරන්න කියලා කියන්නේ වන්දනාමාන කරනවා කියන එක නෙවෙයි. නම් අර මිනිස්සෙට තියෙනන ගරුත්වය අපි හැමෝම තුළ තියෙන්නට ඕනේ. එතන කුල බෙහෙදයක්, ජාති බෙහෙදයක්, නැත්නම් රැකියා බෙහෙදයකින් තොරව යම් ගරුත්වයක් අපිට තියෙනවා. ගරුත්වයක් කියලා කියන්නේ ඒ තැනට ගැළපෙන විදිහට අපි හැසිරෙන්නේ. නමුත් හිත ඇතුලේ තියෙන්නට ඕනේ මිනිස්සෙක් කියන හැඟීම. ඒ මිනිස්ත්වයට අපි ගරු කරන්නට ඕනේ. හැම මිනිස්සෙටම අපෙන් යම් සාධාරණ විදිහේ හැසිරීමක් තියෙන්නට ඕනේ. ඒකේ ධනය නිසා, කුලය නිසා, තත් සමාජ තත්ත්වය නිසා අපි සමහරලාට උණු සලකන්නේ නැහැ. විශේෂයෙන්ම තමන්ගේ නිවෙස්වල වැඩ කරන අය වෙන්නට පුළුවන්, තමන් මත යැපෙන අය වෙන්නට පුළුවන්. ඔවුන්ටත් අපේ හිත තුළ යම් ගරුත්වයක් තියෙනට ඕනේ. ගරුත්වය කියන එක අදහස් කරේ ඔවුන් එනකොට ආසනෙන් නැගිටින්න වන්දනාමාන කරන්න කියන එක නෙවෙයි. නමුත් අර මිනිස්සෙක් වශයෙන් අපි කරන සැලකීම ඉහළට තියෙනට ඕනේ. ඒක තමයි වටිනා දේ. මොකද හේතුව සමහර විට මේ ඉන්නේ අනාගතයේහි තමන් බණ අහලා තමන් නිවන් දකින්නට බණ කියන කෙනා වෙන්නට පුළුවන්. දැන් උදාහරණයකට බක බ්‍රහ්මයා දමනය කරනකොට බක බ්‍රහ්මයා කලින් ආත්ම භාවයේ මිනිස්සෙක් වෙලා ඉන්නකොට ආත්ම භාව කීපයක් බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. මනුස්සාත්ම භාවයේ ඉන්නකොට ඉරිදිවන්ත තාපසෙක්, අන්න ඇයට පිහිටාධාර වෙච්ච කෙනෙක්. එතුමා අවස්ථා කීපයක මිනිසුන්ගේ ජීවිත බේරගත්තා. ඒ නිසා බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්ම ලෝකෙට ඉපදි දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකේ වාසය. ඒතකොට තමයි අර වැරදි දෘෂ්ටිය, සාස්වත දෘෂ්ටිය ඇතුනේ මම නිත්‍යයි කියලා. බුදුරජාන් වහන්සේ එතන වැඩම කරානි, වැඩම කරලා කරුණු කාරණා පැහැදිලි කළ දුන්නා. ඒ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා, ඒ ආත්ම භාවයේහි ඔබට හිටියා හොඳ උපස්ථායකයෙක්. ඒ උපස්ථායකයා හොඳට උපස්ථාන කරා. කොටින්ම ඒ උපස්ථායකයා නැතුව ඔබට බැරි වුණා මේ කටයුතු කරගන්න. ඒ තරම් උපකාරක වුණා. ඔබ මේ ලෝකාර්ථ චර්යාවේ ආත්ම භාවයේ කරේ උපස්ථායකයාත් උපකාර කරපු නිසා. ඒ කවුරුත් නෙවෙයි, මේ අද සම්මා සම්බුදු වෙලා ඉන්න මම. ඒ නිසා ඒ ආත්ම භාවයේදී ඒ ඍෂිවරයා ඉතාම ඉහළ තත්ත්වයට පත් වෙලා එතුමා තමයි මේ සියලු සේවාවන් සිද්ධ. එතුමාගේ උපරි උපස්ථායක දක්ෂ ලෙස කටයුතු කරා. නමුත් ඒ ආත්ම භාවයේ බැබලෙන්නේ ඍෂිතුමා, උපස්ථායකයා නෙවෙයි. නමුත් අවසාන ආත්ම භාවයේදී එතුමාට වැරදි දෘෂ්ටිය ඇති වෙච්ච වෙලාවේදී එතුමාවකින් ගලවා ගත්තේ ඒ උපස්ථායකයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතයේ තියෙන සමාජ මට්ටමේදී අපිට ඒට අනුව හැසිරෙන්නට වෙනවා. ඒක කරන්නට දෙයක් නැහැ. සමාජ තත්ත්වය අනුව උන්ට හැමෝම සමානව සලකන්න බෑනේ. ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ගුරුවරයෙක් ශිෂ්‍යයට සලකන විදිය, ශිෂ්‍යයා ගුරුවරයෙක්ට සලකන විදිය, දෙමව්පියෝ දරුවන්ට සලකන විදිය, දරුවෝ දෙමව්පියන්ට සලකන විදිය, පැවිද්දෝ ගිහියන්ට, ගිහියෝ පැවිද්දන්ට, මේක සමාන කරන්නට බෑනේ. එහෙම සමාන කරොත් සමාජ සංස්ථා බිඳ වැටෙනවා. ඒ නිසා රාජ්‍ය ආයතනයක උනත් ඉහළ නිලධාරීන් පහළ පහළ නිලධාරීන් ගනුදෙනු කරන විදිය, රාජ්‍ය නායකයාට ආමන්ත්‍රණය කරන, මේ ඔක්කොම වෙනස් වෙන්නට උනේ. එහෙම තමයි සමාජ සම්මතයක්, සමාජ ක්‍රමයක් ලෝකෙ පවතින්නේ. හයිරාකිකක් තියෙනට ඕනේ. එතකොට ඒකට අපි ගරු කරන්නට වෙනවා. එහෙම නැත්නම් සමාජ ක්‍රමේ පවතින්නේ නැහැ. නමුත් ඒ කොන විදිහට කරත් අපේ මනුස්සකම් හිත තුළ තියෙන්නට ඕනේ. මිනිස්සුන්ට ඒ දෙන්නට ඕනේ ආම ගරුත්වයවත් අඩුම තරමේ අපි ලබා දිය යුතුයි. ඒ නිසා ඒක හොඳම නිදර්ශනයක් තමයි මේ මාතංග පණ්ඩිත ජාතකය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, නජජ්ජාවසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ, කම්මුණාවසලෝ හෝති කම්මුණා හෝති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මණේ අග්ගික භාරද්වාජය, මම බ්‍රාහ්මණය හෝ වසලයා කියන්නේ ජාති යනු, උප්පත්ති යනු නෙවෙයි, තම තමන් සිදු කරන ක්‍රියාවනුව. උදාහරණය මොකද? තදමිනාපි විජානාත යථා මේ දන් නිදස්සනං. මෙන්න මේ නිදර්ශනය දැනගන්න, මේ කරුණ එක තේරුම් ගන්න. චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතංගෝ ඉති විස්සුතෝ. මේ මාතංග නමින් ප්‍රකට වෙච්ච බලුමස් අනුභව කරන කුලේ උපන්න මේ චණ්ඩාල පුත්‍රයෙකු මාතංග ගැන කතාව දන්නවද? මේ මාතංග කතාව හොඳ නිදර්ශනයක්. සෝ යසං පරමං පත්තෝ මාතංගෝ යං සුදුල්ලබං. ශස්ත්‍රීය බ්‍රාහ්මණ රජ කෙනෙකුටවත් ලබන්නට බැරි දුර්ලභ යසසකට පත් වුණා. රජ කෙනෙක් කකුල් දෙක හෝදපු ජලය කවුරුත් මේ වෙන රජ කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ නේ, අභිෂේක කරන්නේ එහෙම කරන්නේ නැහැ නේ, ඒ තරම් මට්ටමකට වැටෙන්නේ නැහැ නේ, ඒ තරම් ගරු කරන්නේ නැහැ. නමුත් මේ මාතංගගේ කකුල් හොදපු ජලය නෙවෙයි, මාතංගගේ බිරිඳගේ, ගිහි කාලේ බිරිඳගේ කකුල් දෙක හොදපු ජලය එතුමා රජවරු අභිෂේකයට ගත්තේ. එහෙනම් බලන්න මාතංග ගැන කොතරම් ගරුත්වයක් තියෙන්නට ඕන. ඔහු මහා බ්‍රහ්මයා ලෙස සැලකුවේ, මහා බ්‍රහ්මයා. ඒ මාතංගගේ බිරිඳ වඳින්නට, කකුල් දෙක ඔළුවේ තියලා වඳින්නට කහවණු දහසක් ගෙවන්නට ඕන, කහවණු දහසක් ගෙවන්නට ඕන. ආයතකොට නම් මාතංග කොතරම්නම් යා ලාභග්ගයකට යසග්ගයකට ප්‍රාප්ත වුණාද? ඒ නිසා තමයි දේශනා කරේ සෝ යසං පරමම් පත්තෝ, යසෙ කෙලවරට පත් වුණා. මාතංගෝ යං සුදුල්ලබං, ශස්ත්‍රීය රජ කෙනෙකු විසින් පවා ලබන්නට අපහසු මේ ඉතාම විශිෂ්ට යසසකට එතුමා පත් වුණා. ආගංජුං තස් ආගංජුං ආගංචුං තස් සුපට්ඨානං කත්තියා බ්‍රාහ්මනා බහු, එතුමාගේ උපස්ථානයට ශස්ත්‍රීය බ්‍රාහ්මණයා කොටිම එතුමාගේ බිරිඳ ගිහි කාලේ බිරිඳට උපස්ථාන කරන්නා මිනිස්සු දරුවට ගරු කරා. ඒ තරම් එතුමා යසසකට ප්‍රාප්ත වුණා. සෝ දේව යාන මාරු ඉහ විරජං සෝ මහාපතං, එතුමා කෙලෙස් රදස් නැති දේව ලෝකයට, ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයට මාර්ග වෙත ධ්‍යානයට පැමිණියා. කාමරාගං විරාජෙත්වා බ්‍රහ්ම ලෝකූපගෝ අහු, නිකරුණේ අකාරණේ මිය පරලෝ ගියත් ඝාතනයට ලක් වුණත් එතුමා බ්‍රහ්ම ලෝකයේ තමයි ප්‍රතිසන්දිය ලැබුවේ. නනං ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකූපපත්තියා, එනිසා එතුමාගේ චණ්ඩාල ගෝත්‍රය, චණ්ඩාල කුලය එතුමාගේ බ්‍රහ්ම ලෝක උප්පත්තිය වාරණය කරේ නෑ. එනිසා දැනගන්න බ්‍රාහ්මණය පුද්ගලයෙකු, බ්‍රාහ්මණයෙකු වසලයෙකු වන්නේ මේ ක්‍රියාව අනුව මිසක් ජාතිය අනුව, උප්පත්ති අනුව නෙවෙයි කියන එක, උප්පත්ති අනුව නෙවෙයි කියන එක මතක තියාගන්නට ඕන. ඒ විදිහටම ඒ මහා බෝසතාණන් වහන්සේ විශේෂයෙන් අර තමන්ට වෙච්ච අසාධාරණයට ඒ සාධාරණතම් වාරුවක් ලෙස ඒ දේ ලබා ගත්තා. නමුත් එතුමාට ඒ දිට්ඨ මංගලිකාව ගැන ලොකු අනුකම්පාවක් තිබුණා. ඒ මනුෂ්‍යත්වය, ඒ කියන්නේ තමන්ට කරපු අපරාධයට, ඒ වගේම එතුමියගේ මානය දුරු කරන්නට බෝසතාණන් වහන්සේ මේ කටයුත්ත සිද්ධ කළා. නමුත් එතුමිය ගැන ලොකු අනුකම්පාවක් තිබුණා. මොකද එතුමා කල්පනා කරා, දැන් හරි මෙතුමියගේ මානය දුරු වෙච්ච බව ඇත්ත, නිග්‍රහය වෙච්ච බව ඇත්ත, දැන් එතුමිය මානෙ නැතිව මට උපස්ථාන කරන බව ඇත්ත. නමුත් ඒකින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතුමිය හිටපු තැනයි දැන් ඉන්න තැනයි අහසට පොළොව වගේ. නිසා මම නිසා තමයි මේ තත්ත්වයට පත් වුනේ, මගේ ක්‍රියාවක් නිසා. ඒක හරි ගස්සන්න උන්වහන්සේට අවශ්‍ය වුණා. බලන්න එතුමා ධ්‍යාන අභිඥා ඉපදෙව්වේ තමන් වෙනුවෙන් නෙවෙයි, ආත්ම භාවයේදී තමන්ගේ බිරිඳ වෙනුවෙන්, තමන්ගේ බිරිඳව මේ ලාභග්ගයට යසග්ගයට ප්‍රාප්ත කරන්නට ඉපදෙව්වේ. එහෙම නැතුව ඒකෙදි තමන් නැත්තම් තමන්ට කලින්ම ගිහිල්ලා ධ්‍යාන උපදවලා භාවනා කරලා ස්වර්ගයට, දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට යන්නට මාර්ගය හදාගන්න තිබුණා. නමුත් එතුමාට ඒ අදහස ආවේ ඒ බිරිඳ කෙරෙහි අනුකම්පාව නිසා. මොකද හේතුව තමන් නිසා තමයි මේ තත්ත්වයට පත් වුනේ. ඒ නිසා තමන් කරපු දේවල ප්‍රතිඵලවලට සංවේදී වෙන මනසක් අපිට තියෙන්නට ඕන. අපි කරන දේවල් නිසා අපි කරන දේ හරි වෙන්නට පුළුවන්, අපිට ඒක සාධාරණීකරණය කරන්න තියෙනවෙන්න පුළුවන්. නමුත් ඒක නිසා වෙන කෙනෙක්ට හානි වෙනවා නම්, වෙන කෙනෙක්ගේ හිතර දෙනවා නම්, වෙන කෙනෙක්ට පාඩුවක් වෙනකොට අපිට තියෙන්නට ඕනේ ඒ වෙලාවේ ඒ සෙන්ස් එක, නැත්තං ඒ හැඟීම, මේ කෙනා මම නිසා මෙතනටපත් උනේ. ඒක හරි ගස්සන්න. අපි අතින් ඕන කෙනෙක් අතින් වැරදි අඩුපාඩු වෙන්නට පුළුවන්. මම බෝසතාණන් වහන්සේ වෙචාතින් වෙච්ච වැරදි අඩුපාඩුවක් කියලා කියනවට වඩා එතුමා යම් අදහසක තර්කයේ ඉඳලා ඒක කරන්නට ඇති. එතුමා ඒක සාධාරණීකරණය කරයි මදුට්ට මංගලිකාගේ මානේ බින්දා කියන එක. ඒක සමහර කෙනෙක් තව කෝණයකින් අහන්නට පුළුවන්, ඒ කරපු දේ සාධාරණද කියලා. ඒක ගැන තර්කයේ තියේ දෙපැත්තට. නමුත් ඒක ඕන කෙනෙක් එක එක විදිහට විවේචනය කරන්නට පුළුවන්. නමුත් කෙසේ හෝ නමුත් තමන් කරපු දේ සාධාරණ වේවා, ඒක වෙන කෙනෙක් ඒක විවේචනය කළත්, දැන් අවසාන ප්‍රතිඵලය නම් දිට්ඨ මංගලිකාව ලොකු දුකකට ප්‍රාප්ත වෙලා, සිටු ගෙදරක හිටපු අසීති කෝටි විභවයක් තිබිච්ච, ඉතාම වටිනා කුමාරයෙක්ට සරණ පාවා ගන්න තිබෙන, සමහරට රජ ගෙදරකට පවා යන්නට සුදුසුකම් තිබිච්ච, ඉතා සුරූපී මේ කාන්තාව මානෙන් පිරීලා හිටිය බව ඇත්ත. නමුත් එතුමියට තිබ්බ ඒ සියලු සම්පත්තියෙන් දැන් එතුමිය තොර වෙලා, එතුමියගෙන් දෙමාපියෝ කොච්චර දුකකට ප්‍රාප්ත වෙන්නට ඇද්ද? දෙමාපියෝ හඬා වැටෙන එකම දරුවා හිටියේ. එතන මේ ඒ ඥාතීන්ට කොච්චර දුකක් ඇති වෙන්නට ඇද්ද? මේ සියලු කරුණු කාරණා උන්වහන්සේට හිතෙන්නට ඕනේ. ඒ නිසා අපි ඥානවන්තයෝ වෙනකොට අපි කරපු ක්‍රියාකාරකම් සාර්ථක වේවා අසාර්ථක වේවා, ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය ගැන සංවේදී බවක් තියෙන්නට ඕනේ. තමන් කරපු දේ හරි වෙන්නට පුළුවන්, ඒ හරි කරා ක්‍රියාව නිසා අන්න අයට වෙච්ච හානිය කොතෙක්ද කියන එක. සමහර ඒවල එක හරි ගස්සන්න බැරි වෙන්නට පුළුවන්. දැන් සමහර ඉඳපු ඉතාම වැරදි සහගත දේවල් කරපු පහත් දේවල් කරපු අයට විරුද්ධව යම් යම් දේවල් කරාම වෙච්ච හානිය තියෙනවා. ඒක අපිට මට හරි ගස්සන්න බැරි වෙන්නට පුළුවන්. නමුත් අපේ හිත තුළ තියෙන්නට ඕන අනුකම්පාව. මොකද වරදකට දඬුවම් කරනවා කියලා කියන්නේ පළිගැනීමක් කියන එක නෙවෙයි. ඒ වරද හරි ගැස්සීමක්. ඒක තමයි මහා සත්‍යයන්ගේ ස්වභාවය. දැන් මහා බෝධිසත්වයන්ගේ ලක්ෂණය බලන්න. දැන් දිට්ඨ මංගලිකාව අරගෙන ආවා. මේක ආදරයක් නිසා අරගෙන ආපු එකක් නෙවෙයිනි, කතා ප්‍රවෘත්ති හැටියට. හැඟීමක් නිසා අරගෙන ආපු එකක් නෙවෙයිනි. ඇත්තටම දිට්ඨ මංගලිකාව කෙරේ හැඟීමක් පහළ වෙලා ආදරයක් පහළව සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. එතුමිය අනිත් එක ඒ හිටපු තත්වයේ හැටියට තමන්ගේ බිරිඳ ලෙස තබා ගන්නට තරම් බෝසතාණන් වහන්සේට සිතක් පහළ වෙන්නේ නැතිේ. මොකද ඉතාම මාන අධික කාන්තාවක්. ඒතර ඒ වගේ කෙනෙක්ව තමන්ගේ බිරිඳ කරගන්න හිතන්නේත් නෑ උනා. ඒතර මේ දිට්ඨ මංගලිකා මේ වෙලාවේ අරගෙන තියෙන්නේ තමන්ට වෙච්ච අසාධාරණයට සහ ඒ එතුමියගේ මානෙ දුරු කරන්න. සමාජයේ පණිවිඩයක් දෙන මේ එක එක කරුණු හිතෙන්නට ඇති. නමුත් එසේ වුණාට ඒ වෙලාවේ සිද්ධ වෙච්ච අවසාන ප්‍රතිඵලය එතුමිය මහා දුකකට ප්‍රාප්ත වුණා. රජ සම්පත් බඳු සම්පත් හිටපු කාන්තාව දැන් චණ්ඩාල ගෝත්‍රයේ කුලයට ඇවිල්ලා මේ චණ්ඩාලයකට උපස්ථාන කරන මට්ටමට පත් වුණා. මුළු නගරේ පුරාම ඇම ඇවිද්දා. දැන් මුළු නගරේම ඇයට නිග්‍රහ වුණා. හැමතෙම විහිළු කරනවා. එතුමියගේ මානසිකත්වය කොච්චර වැටෙන්නට ඇද්ද? කොච්චර පහතට එන්නේ? එතන බෝසතාණන් මහසිර මේක සංවේදී වුණා. නැත්තම් පලිගන්න තිබුණා නම් එතනින් ඒක කරලා එතුමියට තව තවත් දුක් විඳින්නට දෙන්න තිබුණා. එහෙම කරේ නෑ. එහෙම කරේ නෑ. අනිත් එක එතුමිය කාටත් පහර දෙන්න කිව්වෙත් නෑනේ. එතුමියගේ ක්‍රියාව නිසා අනිත්‍යම තමයි පහර දුන්නේ. ඒතර එතනත් උන්වහන්සේට හිතන්නට කරුණු තියෙනවා. ඉතින් මෙහෙම බැලුවම උන්වහන්සේ ඊටාම සංවේදී පුද්ගලයෙක් නිසා උන්වහන්සේට අවශ්‍ය වුණා මම නිසා මේ தත්ත්වයට මෙතුණියපත් වුණා. දැන් මම හිතියට වඩා ඉහළ මට්ටමකට අරගෙන එනවා. ඒක කරන්නට මට බෑ මෙහි ඉන්න සමාජ මට්ටම අනුව. මොකද ඒ තිබිච්ච සමාජ ස්තරය කුල භේදය අතිශය බලවත්. කොටින්ම කියනවා නම් චණ්ඩාලයේ තමන්ගේ මිදුලේ මැරෙනකොට දෙපැත්තේ ඉන්න ගෙවල් ඔක්කොම දෙවල් හත හත චණ්ඩාල කුලට යනවා මගේ දර්ශනයක් තියෙන රටක මේ චණ්ඩාලයේ ගින මොනවා කරන්නද? කොහොමද සමාජ මතයක් හරිගස්සන්නේ? කොහොමද මෑව ආපහු ගොඩ ගන්න? තමන්ම තමයි මෙතුමියට මේ නිග්‍රහය සිද්ධ කරේ. එහෙමනම් මට තියෙන්නේ මේ සමාජ ස්තරයන් වලට අහු නොවන තැනකට යන්න. මොකද්ද මේ සමාජ ස්තරයන්ට අහු නොවන තැන? පැවිද්ද. පැවිද්ද කියලා කියන්නේ රාජ රාජ මහා මාත්‍යාදීන් පවා වන්දනා කරන තත්වයක්. ඒක සමාජ ස්තරයන්ගෙන් ඉහළ තියෙන එකක්. නමුත් සමහර මිනිස්සු ඒ පැවිද්දන්ටත් නිග්‍රහ කරනවා. මොකද පැවිද්දෝ කියන්නේ ධනයක් නැති ගිහි සම්පත් අතහැරපු පිරිසක් නිසා. ඒ නිසා පැවිදි වූ පමණින් මේක හරියන්නේ නැහැ. ධ්‍යාන අභිඥා උපදවාගෙන ධ්‍යාන උපදවාගෙන සිත කෙලෙස් වලින් මුදව ගන්නවා. ඒතකොට තමයි උසස් පැවිද්දෙක් වෙන්නේ. ඒකෙනුත් සමහර බොහෝ අය පහදින්න පටන් ගන්නවා. නමුත් සියලු දෙනා පහදින්නේ නැහැ. මොකද හේතුව කෙලෙස් දුරු වුණා කියන එක පෞද්ගලික දෙයක්නේ. ඒ අසුරු කරන අයට තේරෙනවා මේ කෙලෙස් අඩු කෙනෙක් නිසා වන්දනීය පූජනීය බව ඉරියව්වල සංවර භාවය නිසා ඇතිවෙනවා ගෞරවය. නමුත් එහෙම වුණා කියලා හැමෝගේම ගෞරවයට ප්‍රාප්තවන්නේ හැමෝගේම ගෞරවයට ප්‍රාප්තවන්නට නම් ඒ කෙලෙස් නසලා තමන් අසීමිත හැකියාවන් යුක්ත කෙනෙක් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අනු මවිතයට පත් කරන ඉරිදි ප්‍රාතිහාරය කිරීමේ හැකියාව. ඒක තමයි හැමෝම මවිතයට පත් වෙන. ඒ ඉරිදි ප්‍රාතිහාරය කිරීමේදී ඒකට නොපහදිනා ඉතාම දුර්ලභයි. ඉතාම සුළුයි. ඒ නිසා ඒ බෝසතාණන් වහන්සේ කල්පනා කරා එහෙනම් මම මේ සමාජ ස්තරයන් ඇතුළේ ඉඳලා එතුමියට යහපත කරන්න මට අමාරුයි. මේක කරන්නට බැහැ උනසක දැනගත්තා. මේක කරන්නට බෑ මට. මෙතුමියට පිහිට වෙන්නට බෑ මේ ඉන්න විදිහට. එකම ක්‍රමයයි තියෙන්නේ මේ සමාජ ස්තරයෙන් එළියට යන්නට ඕනේ. ඒ සමාජ ස්තරයට අහු නොවන තැනකට යන්නට ඕනේ. එහෙනම් ධ්‍යාන අභිඥා උපදවලා ඉරිදි ප්‍රාතිහාරය කරන ශ්‍රමණේ බවට විතර සියලු දෙනාගෙන් පූජනීය කෙනෙක් බවට පත් වෙනවා. ඒ පූජනීයත්වයට මමපත් වෙලා මම මෙතුමියට ගරු කරනවා. ගරු කරනවා කියන්නේ මෙතුමිය මගේ සම්බන්ධතාවයේ ලෝකෙට ප්‍රකට කර දෙනවා. මගේ බිරිඳ. ඒ නිසා ඒ පූජනීයට පත් වෙන උතුමාගේ බිරිඳ කියන අර්ථයෙන් මෙතුමියව ලාභග්ගයට පත් කරනවා කියන හිත ඇති වුණා. මේ තනිකරම දිට්ඨ මංගලිකාව වෙනුවෙන් කරපු කැපකිරීමක්. දිට්ඨ මංගලිකා වෙනුවෙන් කරපු කැපකිරීම. ඒතර මේ කතාවේ හැටියට යසෝදරාව කියලා දක්වලත් නැහැ. ඒ නිසා මේ තමන්ගේ ඒ තමන් නිසා ඒ පීඩාවට පත් වෙච්ච මේ කාන්තාව කෙරෙහි සම්පූර්ණයෙන් තමන්ගේ ගිහි ජීවිතය අතහැරලා පැවිද්දට පත් වෙලා ධ්‍යාන අභිඥා උපදවලා එතුමියට විතර පැමිණිලා එතුමියට පොරොන්දුවක් දීලා ඊට පස්සේ සඳ මඩල පලාගෙන තමන් බ්‍රහ්ම වේශයෙන් ඇවිල්ලා මේ සියලු දේවල් කරේ ඒ දිට්ඨ මංගලිකාව ඔසවා තබන්නටයි. ඒ නිසා ඒකත් අපි කල්පනා කරන්නට ඕනේ. විශේෂයෙන්ම තමන් කරන ක්‍රියාව හොඳ වුණත් නරක වුණත් ඒක උඩ අන් අයට වෙන බලපෑම අනුව ඔවුන් කෙරෙහි කරුණාව මෛත්‍රිය අනුකම්පාව අපිට තියෙනට ඕනේ. මේක මාතංග පඬිත ජාතකයේ තියෙන විශේෂ සංසිද්ධිය. ඊළඟට අපි කල්පනා කරන මාතංග පඬිතයෝ ලෝකයේහි මිනිස්සුන්ව දමනය කරමින් පැවතියා. දමනය කරනකොට සමහර වෙලාවලට රළු දමනයන් තියෙනවා, මෘදු දමනයන් තියෙනවා. ඉතින් මේ සමහර අවස්ථාවල සිද්ධ කළ මේ කතා ප්‍රවෘත්තිදී රළු දමනයන් තමයි සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේත් සමහර අවස්ථාවල එහෙම සිද්ධ කරනවා ඇති. නමුත් ධර්ම දේශනා කළා මිනිස්සු පරිවර්තනය කිරීමකට වඩා යම් යම් තමන්ගේ 이르දි ප්‍රාතිහාරය උපකාර කරගෙන තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මිනිසුන්ගේ මානෙය දුරු කරමින් මිනිසු යහමගට ගමින් තමයි ඉඳති. සමහර අය ධර්මයේ දේශනා කරන්නට ඇති. ඒක සංවර වෙන අයට අපහසු අයට තමයි අර වගේ කටයුතු කරලා තියෙන්නේ. ඒක ලෝකාර්ථ චර්යාව කරන්න පෙළඹෙනවා උන්හස. ඒ ලෝකාර්ථ චර්යාව කෙරෙනකොට අනිවාර්යෙන් ඒකෙන් අපහදින පිරිසක් ලෝකේ ඉන්නවා. විශේෂයෙන්ම ಜಾති මානයට මොකද හේතුව? තමන් ඒ ගිහි කාලේ දැඩි ලෙස පීඩාවට ප්‍රාප්ත වුණේ ಜಾතිමානේ, ಜಾතිය නිසානේ, කුලය නිසානේ. ඒ නිසා එතුමා ඒ ಜಾතිමානට විරුද්ධව කටයුතු හොඳට විමසලා බැලුවොත් උන්වහන්සේ ಜಾතිමානට විරුද්ධව කටයුතු කළා තියෙන්නේ. දැන් තමන්ගේ පුත්‍රයා වන අර මණ්ඩව්‍ය කුමාරයාත් මේ ಜಾතියෙන් බ්‍රාහ්මණයන්ට තමයි දන් දෙන්නේ කියලා හිතන් හිටියා. ඒතර එතුමා කල්පනා කරා බෝසතාණන් වහන්සේ මේක නියම දක්ෂිනේය භාවයක් නෙවෙයි. නියම දක්ෂිනේය වෙන්නේ කෙලෙස් යට කරපු, කෙලෙස් දුරු කරපු උත්තමයෝ. මේ ಜಾතියෙන් කෙනෙක් ස්වර්ගයට යන්නට, ಜಾතිවත්ත කෙනෙක්ට දන් දුන්න කියලා ස්වර්ගයට යනවා කියලා ගන්නේ. ඒකට සුදුසු කෙනාට දෙන්නට ඕනි. නිසා එතන ಜಾතිමානේ බින්දා මණ්ඩව්‍ය කුමාරේ. එතුමා නෙවෙයි හානිය කරේ යක්ෂයෝ. නමුත් එතුමා ආවේ ඒක සිද්ධ කරන්නට. ඊට පස්සේ අර දියේ ගිලිලා කටයුතු කරන බ්‍රාහ්මණතුමාට තිබි ಜಾතිමානය. ඒ ಜಾතිමානට විරුද්ධව තමයි ඒ දන්ත කට්ටයන් යොමු යවලා ඒ ජටාවේ ගැටලා එතුමාගේ මානේ බින දැම්මේ. ඉතින් ඒ විදිහට ඊළඟට අර පඬිත බ්‍රාහ්මණයෝ, ඒ බ්‍රාහ්මණයෝ ටික මෙන්ඩ රට ගිහු බ්‍රාහ්මණයන් දමණය කරන්න හිතුවා. ඒත් ಜಾතිමානෙන් විය යුතුයි. ඒ ගැන දක්වලා නැහැ විශේෂයෙන් මොන අදහසින්ද කියලා. උන් දමණය කරන්න ගියා. ඒතර මේ උසස් මානෙන් කුල මානය තියාගෙන අන්‍ය සමාජයෙන් යටපත් කරගෙන හිටපු මේ සමාජ ස්තරයට විරුද්ධව තමයි බෝසතාණන් වහන්සේ කටයුතු කරලා තියෙන්නේ. ඒකට විශේෂයෙන්ම තමන්ට ඒ ලැබිච්ච අත්දැකීමත් හේතු වෙන්නට ඇති. උන්වහන්සේ මිනිස්සෙක්නේ. ඒතර උන්වහන්සේ ඒ ಜಾති කුල එන තිබිච්ච ඔප්‍රෙෂන් එකට, ඒ පීඩාවට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු කිරීමේදී ලොකු සමාජ විරෝධයක් උන්වහන්සේට ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් අර බ්‍රාහ්මණයෝ විසින්, බ්‍රාහ්මණයෝ දහස් ගාන විසින්. ඒ නිසා තමයි අවසානයේදී එතුමාට ජීවිතක්ෂයට පත්වන්නට සිද්ධ වුණේ. ඉතින් සමහර අවස්ථාවලදී ලෝකයට අර්ථයේ ධර්මයෙන් අනුශාසනා කරනකොට විශේෂයෙන්ම ඒ සංවේදී තැන්, ඒ කියන්නේ කුල භේදය කියන එක අද ඉන්දියාව වගේ රටවල, සමහර ආසියාතික රටවල ඉතාම සංවේදී දේවල්. ඒ සංවේදී තැන්වලට කතා කරනකොට මිනිස්සු ගොඩාක් විරුද්ධ කාරයෝ ඇති වෙනවා. ඒක ස්වභාවයක්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් සිද්ධ කරනවනේ. සමහර ස්වාමීන් වහන්සේලා දේශකයෝ ඉන්නවා ඒ වගේ කරුණු ගැන කතා කරන්නට ධර්මයේ විතරක් දේශනා කරනවා. තවත් සමහර අය ඉන්නවා මේ සමාජයේ තියෙන වැරදි අඩුපාඩු හදන්නට කටයුතු කරනවා. දැන් මාතංග පඬිතුයෝ කළා තියෙන ඒ වගේ දෙයක්. ඒ ධර්මය කියව බව ඇත්ත. නමුත් සමහර අවස්ථාවල ඒ තියෙන වැරදි අදහස් දුරු කරන්නට කටයුතු කරලා තියෙනවා. සමහර ඉන්නවා ධර්මයේ විතරක් නෑ, හැදෙන කෙනෙක් හැදේවා, නොහැදෙන කෙනෙක් කරන්නට දෙයක් නෑ. නමුත් සමහර තැන්වල ඒ කරුණු කාරණා ගැටලා කටයුතු කරනවා. ඒ වගේ අවස්ථාවලදී තමයි ওই තරහකාරයෝ විරුද්ධවාදී නැති වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ කටයුතු කරන පිරිස කල්පනා කරන්නට ඕනි මාතංග පඬිත ජාතකය. ඒකෙන් කියන්නේ ඒ කටයුතු කරන්න එපා කියන එක නෙවෙයි. මාතංග පඬිත ජාතකය කියන්නේ ඒ වගේ සමාජ සංශෝධනයක් කරන්න ගියපු කෙනෙක්ට විය හැකි උපරිම අනතුර වෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ නින්දා අපහාස ආදී විතරක් නෙවෙයි, මෙතන වෙලා තියෙන අවසානයේදී හිසගසා දමලා නිරපරාධේ ඝාතනයට ලක්වීම පවා වෙන්නට පුළුවන්. ඒකට විශේෂයෙන්ම අර වගේ සංවේදී තැන්, සමාජයේ සංවේදී කියලා අදහස් කරන්නේ සමහර මත තියෙනවා මිනිස්සු වෙනස් වෙනට කැමති නැහැ, ඊටාම දැඩි ලෙස ග්‍රහණය කරමින් ඉන්න අවස්ථාව. يعني ඒ වගේ සංවේදී තැන්වලට අපි කියන නිලවලට ගහනවා කියලා. ඒ වගේ තැන් ආමන්ත්‍රණය කරනකොට අනිවාර්යෙන් සමහර සමාජ ස්තරයන් අකමැති වීම සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ දරුණු කරදරවලට, අනතුරු වලට භාජනය වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ වගේ මට්ටමින් සමාජ සේවය කරන අය ගිහි වේවා පැවිදි වේවා ඒ සමාජ පරිවර්තන කරන්න උත්සාහවත් වෙන අය සමාජයේ තියෙන අසාධාරණ විරුද්ධව කටයුතු කරන්න යනකොට සමහර ලාවට ඒ අසාධාරණේ නැත්තම් ඒ වැරදි මත දරන් ඉන්න අයගේ සමහරු නිවැරදි වෙනවා සමහරුන්ගේ දෝෂාරෝපණ ලක් වෙනවා එතකොට කරදර වලට ප්‍රාප්ත වෙන්නට පුළුවන් ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න. ඒ නිසා මාතංග පඬිත ජාතකය කියන්නේ බෝසතාණන් වහන්සේගේ චරිතයේහි සතුටුදායක අවසානයක් නෙවෙයි උන්වහන්සේගේ ජීවිතය තොර වෙච්ච අවස්ථාවක් විනාශ වෙච්ච අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ වගේ මේ ජාතක කතාවේ අපිට ඉතා වැදගත් පණිවිඩ කිහිපයක්ම තේරුම් ගන්න. මේ ජාතක කතාවල හැටි. ඒ ජාතක කතාවල ඒ අතීතයේ තිබිච්ච සංසිද්ධි අනුව අපිට ගලපමින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නට පුළුවන්. කර්ම විශේෂ සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. මනෝ විද්‍යාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. සමාජ සම්මතයන් වෙන්න පුළුවන්. සමාජ විද්‍යාව වෙන්නට පුළුවන්. මේ ගොඩාක් දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ මාතංග පඬිත ජාතකය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේගේ විශිෂ්ට ජාතකයක්. උන්වහන්සේ තුළ තිබිච්ච ප්‍රඥාව, උන්වහන්සේ තුළ තිබිච්ච වීරිය, අදිෂ්ඨානීය මේ සියල්ලම පිළිඹුවන්නා වූ ආත්ම භාවයක් තමයි මේ මාතංග පඬිත ජාතකය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ මාතංග පඬිත ජාතකයේදී මහා බෝසතාණන් වහන්සේගේ චරිතාපදහණේ අපි සිහි කරන්නට ඕනේ. ඒවා ජීවිතේ එකතු කරගන්නට ඕනේ. එවන් වූ පාරමී පිරපු උත්තමයේ තමයි අවසානයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව විශේෂයෙන් සිද්ධ කරන්නේ එවන් වූ පාරමිතා පූර්ණයක ඉදිලා ඉන්න උත්තම පුරුෂයෙකුගේ ගුණානුස්මරණයක් සිහි කරමින්. තමන් වහන්සේගේ දිනචරියා දින පොතේ චරිතාපදානේ ලියා තිබුණු පරිද්දෙන්ම දවසක සම්මා සම්බුදුරයකින් විවරණ ලබා දීපංකර සර්වඥන් වහන්සේ බඳු සර්වඥත්වයකට පත්වී ලෝක සත්වයා සසරෙන් එතර කරවමින් අමා මහ නිවන් පුර වඩින්නට තරම් ශ්‍රේෂ්ඨ ආධ්‍යාසයක් ඇතිව ඇස්සිස් මස්ලේ දන් දෙන මේ මහා පුරුෂ ගමනට පිළිපන්නා උත්තමයෙකුගේ ගුණානුස්මරණය අත්මැද සිද්ධ කරන්නේ කවුරුත් නෙවෙයි මීට වර්ෂ 9කට කලින් අපවත් වී වදාලා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සම්මානනීය අනුනායක දුරන්දර ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහෝපාධ්‍යාය ප්‍රධාන අනුශාසක ශාසන ධජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය නාවියනේ අරිය ධම්මාබිධාන අනුනායක ස්වාමින් වහන්සේ සිහිපත් කරමි. ඉතින් තමන් වහන්සේ කුඩා කාලයේ පටන්ම ඒ පුරුදු පුහුණු කරා වූ ගුණධර්ම නිසා ගුරුවරුන්ගේ පවා ප්‍රශංසාවට වර්ණාවට ප්‍රාප්ත වෙමින් ඒ බෝධිසත්ව චරිත ලක්ෂණ කුඩා කාලයේ පටන්ම පෙන්නුම් කරා. විශේෂයෙන් මේ ආත්ම භාවයේදී සීලාදී ගුණධර්ම ඉතා විශිෂ්ට අන්දමින් අද කාලයේ තියෙන සමාජ ක්‍රම තත්ත්වවලට යටතේ ඉතාම විශිෂ්ට අන්දමින් ඒ සීලාදී ගුණධර්ම පූර්ණය කරමින් විශේෂයෙන් ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිෂ්ඨිත ශීලය සහ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය කියන චතුර්විධ සංවර ශීලය ඉතාම ඉහලින් අකුරට පිළිපදිමින් හැම දිනාටම ආදර්ශයක් වෙමින් කොටින්ම තමන්ගේ පාසිවුරු ගැනීම, පාත්‍ර සිවුරු පෙරවීමේ, සක්මන් කිරීමේ, කතා බහ කිරීමේ, ධර්මදේශනා කිරීමේ, ලිවීමේ මේ සියලු තන්හි ඉතාම විශ්මයජනක ලෙස ඒ සංවරය පෙන්නුම් කරමින් චතුෂා පාරිශුද්ධ සීලය ජීවිතාන්තයේ දක්වාම අවසන් හුස්ම රැල්ල දක්වාම පූර්ණය කරන්ට ඉදුණා. තමන් කුඩා කාලයේ බහතේරණ කාලයේ පටන් ඉතාම සංවරව දෙමව්පියන්ට ගරු කරමින් කීකරුව ඒ වගේම ගුරු ගෞරවයේ ඇතිව ඒ දේවල් ඉගෙන ගනිමින් ඉගෙන ගන්න හැම දෙයක්ම හිත තුළ දරා ගනිමින් මතක තබා ගනිමින් ධර්මයට විතරක් නෙවෙයි තමන් ඉතිහාසය ගැන, සමාජය ගැන, නම් ගෝත්‍ර ගැන, රටවල්වල පාරවල් තොටවාගෙන මේ සියල්ලම හිතේ මතකයේ රඳා ගනිමින් තමන්ගේ මතක ශක්තිය දියුණු කරගෙන ලෝකයාට සියවර දහස්වර ධර්ම දේශනා සිද්ධ කරමින් බොහෝ ශිෂ්‍ය ප්‍රජාවකට ධර්මය උගන්වමින් තමන් වහන්සේ මේ ජීවත් වුණා වූ අවුරුදු 70ක් 80ක් තරම් කාලයේ පුරාවට ඉහළ පාරමිතාවක් තමන් වහන්සේ පූර්ණය කරගන්ට යෙදුණා. එනිසා ඒක එක්තරා ආත්ම භාවයක් තමයි. මහා බෝධිසත්වරුන්ගේ ඒ ආත්ම භාවවලදී ඒ ගුණධර්ම පූර්ණය කරන ගුණධර්මය ඉතාම විශිෂ්ට අන්දමින් තමන් වහන්සේ පූර්ණය කරනවා. ඒ විතරක් නෙවෙයි තමන් ඒ අවස්ථාලද හැම තැනකදීම භාවනා යෝගීව සමත විදර්ශනා භාවනා වඩමින් විශේෂයෙන් බුරුම රට වැඩම කරලා පාවොක් භාවනා මධ්‍යස්ථානයේදී පාවොක් සියාඩෝ ස්වාමීන් වහන්සේගේ පවා ගෞරවාධාරයට ප්‍රාප්ත වෙමින් ඒ භාවනා ක්‍රමය පරිපූර්ණ කරමින් තමන් වහන්සේගේ පාරමී ධර්ම පූර්ණය කරන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාවේදීත් තමන්ගේ ශිෂ්‍යයෙකු විසින් ඒ මාතංග පඬිත ජාතකය කරපු දේශනාව තමන් වහන්සේ ඉන්නා වූ තැනකින් සාදු කියා අනුමෝදම් වෙත්වා තමන් වහන්සේගේ අසීමිත පුණ්‍ය සම්භාරයේ පාරමී පුණ්‍ය ශේෂ්ත්‍රයට තවත් කුඩා හෝ නමුත් පඳුරක් ලෙස එකතු වේවා. උන්වහන්සේගේ ඒ භවගමන සුවපත් වේවා. සුවසේ පාරමී සම්පූර්ණ කරන්නට හැකියාව ලැබේවා. ඇස්සිස් මස්ලේ දන් දෙමින් ජීවිත පරිත්‍යාගයෙන් දස පාරමිතාවන්, දස උපපාරමිතාවන්, දස පරමත්ත පාරමිතාවන් සම්පූර්ණ කොට අපරාජිත පල්ලංකයෙන් බෝමැඩාරා වැඳ ඉඳමින් වජිරාසනයේ මත හිඳමින් මාර පරාජය කොට දවසක අසාධාරණ ඥානලාභීව සර්වඥතා ඥාන ප්‍රතිලාභයත් සමග සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට මේ කුසලයට උපකාර වේවා, උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවට සඳහා ආරාධනා සිද්ධ කරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ පදිංචි දිලෝ දිසානායක මැතිනියගේ ආරාධනාවෙන්. ඉතින් එතුමියත් වර්ෂ ගණනාවක පටන්ම මහානායක අනුනායක ස්වාමින් වහන්සේගේ ඒ ධර්ම අනුස්මරණ ගුණානුස්මරණ පූජාව සඳහා ධර්ම දේශනාවක් සිදු කරවනු ලබනවා. ඉතින් ඒ ධර්ම දේශනාවට ආරාධනා කිරීමත් කල්ප ගණනක් විපාක ලබා දෙන්නා වූ ආනිසස දෙන්නා වූ කර්මයක්. ඒ වගේම එතුමිය මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂයෙන්ම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයෙහි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් නිති ඇප කැප වෙමින් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, ඒ සමාජ සම්බන්ධතාදී යොදා ගනිමින් ඉතාම විශිෂ්ට සේවයක් කරමින් මහා සංඝරත්නයේ සුභසිද්ධිය සඳහා කැපවෙනවා. ස්වාමින් වහන්සේලා සියලු දෙනාම ඒ කටයුතු ඉතාම ඉහලින් අගය කරනවා. ඉතින් ඒ සිදු කරන්නා වූ සංඝ උපස්ථානයන් තව තවත් ඉදිරියට සිද්ධ කරගෙන යෑමටත් සියලුම ලෞකික ප්‍රාර්ථනාවන් සමෘද්ධ කර ගැනීමටත් ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවන් දියුණු තියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට ඇයටත් මේ කුසල් හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම එතුමියගේ දෙමව්පියෝ දෙදෙනා, ඒ සදාබර ස්වාමි පුරුෂයා සහ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැම සියලු දෙනාටම මේ කුසලානුභව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. හැම දිනාටම මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවන සාක්ෂාත් කරගන්ට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඉතින් අවසාන වශයෙන් මේ ධර්ම දේශනාවට ආරාධනා කළා වූද ශ්‍රවණය කළා වූ හැම දිනාගේම, ඒ වගේම නා වූ ඉනේ අරිදම්ම නායක ස්වාමින් වහන්සේගේ ඥාති සම්බන්ධතා හා හිතවත් සම්බන්ධතා මත පින් බලාපොරොත්තුවෙන් සිටින යම් ඥාතිවරයෙක් වෙත්නම් මිත්‍රයෙක් වෙත්නම් මේ සියලු දෙනාමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දුකට පත්ව වූ දුකෙන් අත මිදෙත්වා. සැපයට පත්ව වූ සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද සම්යදෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලය, මෙම සෙනසුනට අධිගෘහිත දිව්‍යරාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධිඥාන වලින් නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවරමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද දායකත්ව දරුවා වූද, ඒ වගේම පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හීදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදා. නාවුනි ලොකු ස්වාමීන් වහන්සේ පිං අනුමෝදන් කරනවා. ධම්මේන නේන මති සිද්ධ මුදා චිතේන බුද්ධාදිවත්තු ගත චිත්ත පසාදිතේන තේරා සබෝ අරිය ධම්ම යතින්ද නාතෝ සම්බෝධි ඥාන මදිගච්ඡතු සාදු සාදු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු.